नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। रूपा सद्दा रसा गंधा पसा धम्मा च केवला इत्याकांता मना पाच याव अतीति उच्यती सदेव कस्स लोकस्स एतेवो सुख सम्मता यत चेते निरुज्जन्ति तन्ते संदुःख सम्मतं सुकान्ति दित्त मरियेहि सक्कायसुपरोदनं पचनीकमिदं होति सबलोकेन पस्सतन्ति।
साधु साधु साधु।
मे अवस्थावट संबंध वेला इन पिन्नतुनी අදත් අපි සුපුරුදු විදිහට මේ සිකුරාද දිනේ කෙරෙන වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා මම යම් කිසි ගාථා පෙළක් ඉදිරියෙන් තියාගත්තා. එතකොට ඒ ඉදිරියෙන් තියාගත් එකත් එක්ක අපි බලමු අද දිනේ ධර්ම දේශනාව කොයි විදිහටද අපිට සම්බන්ධ කරගන්න පැහැදිලි කරගන්න පුළුවන් කියලා. ඉතින් පොඩි කතාවක් දෙකක් කියලා පටන් ගන්න මම කැමතියි. මේ අපි යන දිහාව අඳුන ගන්න උපකාර වෙන කතාවක් දෙකක්. මොකද්ද පළවෙනි දේ? මැට්‍රික්ස්. එතකොට අපි මම හිතනවා මෙතන ඉන්න ගොඩ දෙනෙක් දන්න අහලා පුරුදු වචනයක් වෙන්න පුළුවන්. එතකොට අන්න මේ යම් කිසි චිත්‍රපටියක් දැන් අවුරුදු බර ගණනාවකට කලින් හදපු චිත්‍රපටියක්. ඒ චිත්‍රපටිය යම් කිසි අදහසක් ඉදිරිපත් කරනවා මෙන්න මේ අපි ගෙවන ජීවිත පිළිබඳ. එතකොට මොකද ඉදිරිපත් කරන අදහස? මේ අපි ඔක්කොම මෙන්න මේ අමුතු විදිහක යම් කිසි සයිබ අවකාශයක හිරවෙලා තමයි ඉන්නේ. මේ සැබෑ ලෝකෙ නෙමෙයි අපි හැම දෙනාම ඉන්නේ. එතකොට මෙන්න මේ විදිහේ අමුතු ලෝකෙක අපි හිරවෙලා ඉන්නවා. එන්නේ හිරවෙලා ඉන්න තාක්කල් අපිට මේ නිවැරදි ලෝකයේ නිවැරදි ස්වභාවය අඳුන ගන්න හැකියාවක් නෑ කියලා යම් කිසි සංකල්පයක් ඉදිරිපත් කරනවා. ඉතින් මේකේ පිරිසක් අරගල කරනවා මෙන්න මේ හිරවෙලා ඉන්න මවපු ලෝකෙන් මිදිලා ඇත්ත ලෝකේ යන්න. ඒ විදිහ අරගලයක් දැක්වෙන යම් කිසි චිත්‍රපටියක් අපි කාලෙකට කලින් ඒ විදිහ දෙයක් අහලා දැකලා තියෙනවා. එතකොට එන්නේ අරගලය තුලින් මේ පිරිස උත්සාහ කරන මෙන්න මේ මායා ලෝකෙන් මිදිලා ඇත්ත ලෝකයට යන්නේ කොහොමද, මේ මායාලෝකෙ විනිවිදලා ඇත්ත ලෝකෙ දකින්නේ කොහොමද කියලා උත්සාහයක් දරනවා. එතකොට ඒ අරගලයක් තුරින් යම් කිසි චිත්‍රපටියක් ගොඩනැගිලා තියෙනවා. ඊළඟට තව කතාවක් අපි අහලා තියෙනවා. මොකද්ද? සාමාන්‍ය ඔන්න දැන් ගම ගෙදරක තොයිලයක් කරන්න ලෑස්ති වුණාලු. ඉතින් මේ තොයිලෙට ලෑස්ති වෙනකොට මේ විදියට දැන් බෙර ගහගෙන වැඩේ පටන් ගන්න එනකොට අන්න මොකද වෙන්නේ? මහා බද වරුසාවක් ඉදිරිපත් වෙලා ආවා. ඉතින් මේ පිරිස මොකද කරේ? දැන් මේ තොයිල කරගන්නත් ඕන නිසා, වරුසාවත් නිසා මේ මොකද කරේ? අන්න ලාබු ගෙඩියක් ඇතුළට මෙන්න මේ කට්ටඩියයි ආතුරයයි ඒ වගේ මේ පිරිසයි රිංගගෙන ඔන්න තොයිල පටන් ගත්තා. ඉතින් මේ ලාබු ගෙඩිය ඇතුළේ රිංගගෙන තොයිල කරගෙන යනකොට මේ පිරිස වටපිටාවේ වෙන දේවල් දන්නේ නැහැ. මේ ලාබු ගෙඩියක් ඇතුළට ගිහිල්ලා වහගෙන තමයි ඉන්නේ. ඉතින් ඔන්න ටිකකින් මේ වරුසා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා මෙන්න මේ ලාබු ගෙඩිය මේ වැහි වතුරට ගසාගෙන ගියා. ගසාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඇලකට ගියා. ඇලකින් දොලකට ගියා. දොලකින් ගඟකට ගියා. ගඟෙන් මුහුදට ගියා. ඊට පස්සේ මුහුදේ පාවි පාවි තියෙනකොට අන්න මුහුදේ ඉඳපු මාළුවෙක් මේක කිල්ලා. ඊට පස්සේ ඒ මාළුවව තව මහ මෝරෙක් ඇවිල්ලා ගිල්ලා. ඊට පස්සේ මේ මෝරා අන්න යම් කිසි ධීවරය පිරිසකට හසු වෙලා ගොඩබිමට අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ඔන්න යම් කිසි මගුල් ගේක ඉයුම් පිහුම් කටයුතු කරන පිරිසක් ඇවිල්ලා මේ මෝරාව මිලදී ගත්තා. මේ මහ විශාල සතාව මිලදී අරගෙන මගුල් ගෙදරට අරන් ගිහිල්ලා බඩ පළල උයන් හදනකොට ඔන්න ලබු ගෙඩිය දෙපළු කරගෙන අර කට්ටිය බෙර ගහගෙන එළියට ආවා කියලා අපි කතාවක් අහලා තියෙනවා. ලබ්බේ තොවිල කියල කතාවක් අහලා තියෙනවා. එතකොට ඔන්න ඔය කතා දෙකත් එක්ක අපිට පුළුවනි මේ අද කොහයි කොයි දිහාටද යන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න. අද දවසේ ධර්ම දේශනාවට සම්බන්ධ කතාව මොකද්ද කියලා ටිකක් පැහැදිලි කරගන්න පහසු වෙයි. ඉතින් එහෙම පැහැදිලි කරගෙන අපි බලමු දැන් අපි ගෙනහල්ලා නැවැත්තුව යම්කිසි තැනක. දැන් සති පහක් විතර තිස්සේ එකම සූත්‍ර දේශනාවක් ඔස්සේ ධර්ම දේශනාවක් කරගෙන කරගෙන ඇවිල්ලා ගිය සතියේ අපි ඒ හතර වෙනුව අදහස ඉදිරිපත් කරපු ස්වාමින් වහන්සේගේ මතේ ගෙනහැර දැක්වා. එතකොට එක්තරා විදියක කන්දක් නැගගෙන නැගගෙන ඇවිල්ලා අන්න කන්දේ මුදුනේ හරිය අර අමාරු හරිය අපි ගිය සතියේ ගොඩක් කලාවට පහු කළා ආවා. පහු කළා දැන් ඉතින් ආවා පොඩ්ඩක් බහින කලාවක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම කොමාරි අද පස්වෙනි ස්වාමීන් වහන්සේගේ අදහසට එන තමයි බලාපොරොත්තුව. ඉතින් මෙතන අලුත් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා නම් අපි පොඩ්ඩක් මතක් කරගමු මේකට මේ හේතු කාරණා වුණ අවස්ථාව. ඉතින් මොකක්ද අර තිස්ස මෙත්තෙය කියන යම්කිසි බ්‍රාහ්මණ මානවකෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා යම්කිසි ප්‍රශ්නයක් නගනවා. එතකොට ඒ තරුණයා විලක්ක කළා බුදුරජාණන් වහන්සේ යම්කිසි දේශනාවක් සිද්ධ කරනවා. යම්කිසි කෙටි ගාථාවකින් මේ ධර්මය ප්‍රකාශ කරනවා. මොකද්ද ප්‍රකාශ කරන ධර්මය? මෙන්න මේ විදිහ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් භූමි මහපුරිසෝති සෝද සිබ්බනි මච්චක. යමෙක් මෙන්න මේ අන්ත දෙක දැනගෙන ප්‍රඥාවෙන් මැද නොඇලේද, මං එන්නේ පුරුෂයාට මහපුරුෂයා කියලා කියනවා, ඔහු මේ මැහුම්කාරිය ඉක්මවා ගියේ කියලා බුදුරජාණන් වහන්සේ මේ තරුණයා විලාක කළ යම්කිසි ගාථාවක් දේශනා කරා. ඊට පස්සේ මේ කතාව පස්සේ කාලෙක අපි හිතමු අවුරුදු 10කට 15කට පස්සේ වගේ වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම යම්කිසි ස්වාමින් වහන්සේලා පිරිසක් ඉදිරියෙන් තියාගෙන ධර්ම සාකච්ඡාවකට එකතු වෙලා අහනවා, මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ පෙහෙලිකා ආකාරයේ ගාථාවක් දේශනා කළා මෙන්න මේ මානවකයාට. එතකොට මේ පෙහෙලිකාවේ තියෙන අන්ත ටික අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා ඔන්න මේ පිරිස ධර්ම සාකච්ඡාවකට යොමු වෙනවා. යොමු වෙලා අහනවා, දැන් මේ කියනවනේ අන්ත දෙකක් තියෙනවා, යමෙක් අන්ත දෙක දැනගෙන ප්‍රඥාවෙන් මැද නොඇලේද කියලා කතාවක් කියනවනේ. එතකොට මේ පළවෙනි අන්තේ මොකද්ද? දෙවෙනි අන්තේ මොකද්ද? ඊළඟට මේ මැද මොකද්ද? අවසානයේ මේ මැහුම් කාර්ය කවුද කියන ප්‍රශ්න හතරක් මේ පිරිස නගාගත්තා. ඉතින් නගාගෙන ඔන්න දැන් ස්වාමීන් වහන්සේලා එක එක්කෙනා තම තමුන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම එහෙම ඇවිල්ලා අපි ගිය සතියේ හතරවෙනි ස්වාමීන් වහන්සේගේ අදහස ගැන හැර දක්වා. මොකද්ද ඒ අදහස? අන්න මේ ඒකාන්තයක් නාම රූප කියන දෙක, අනිත්‍යන්තේ සමායන ඒකාන්තයක් නාමය, එක අනිත්‍යන්තේ රූපය, මැද විඥානේ, මේ මැහුම් කාර්ය තණ්හාව කියලා අදහසක් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඊළඟට පස්වෙනි ස්වාමීන් වහන්සේ ගාවට එන තමයි අපි මෙච්චර වෙලා මේ පාර හදාගෙන ආවේ. අර කතන්දර ඔක්කොම කිව්වේ. එතකොට මේ පස්වෙනි හාමුදුරුවන්ගේ අදහස මොකද්ද කියනවා? මෙන්න මේ අභ්‍යන්තර ආයතන 6 තමයි එක්කන්තයක්. ඊළඟට මේ බාහිර ආයතන 6 තමයි දෙවැනි අන්තේ. ඊළඟට මැද තමයි විඥානේ. ඒ වගේම මෙන්න මේ මැහුම් කාර්ය තණ්හාව කියලා තමන්ගේ මතයක් ගැන හැර දක්වනවා. එතකොට මෙන්න මේ කියන මතෙත් එක්ක අපි බලමු මොකද්ද මේ කියන කතාව කියලා. ඉතින් මේ එකතර අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඉස්සරහට යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා විමසා සිටිනවා. ස්වාමීනි මේ ලෝකේ කියනවා කෙතකින්න ලෝකයක් වේද කියලා විමසා සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලෝකය අඳුන්වන්නේ මෙන්න මේ කියන අභ්‍යන්තර බාහිර ආයතන ඇසුරින්. මොකද්ද මේ ධර්මයට අනුව අභ්‍යන්තර ආයතන 6ක් අඳුන්වනවා. ඇස හඳුන්වනවා, කන හඳුන්වනවා, නාසය හඳුන්වනවා, ඊළඟට දිව හඳුන්වනවා, ඊළඟට මේ ශරීරය හඳුන්වනවා, ඊළඟට මේ හිත හඳුන්වනවා. ඔන්න ඔය ටිකෙන් තමයි අපි මේ ලෝකය අතගාලා බලන්නේ, පරීක්ෂා කරලා බලන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට බාහිර ආයතන 6ක් විදිහට හඳුන්වනවා. මොකද්ද? මේ ඇසට එල්ලෙන රූප, කනට එල්ලෙන ශබ්ද, ඊට පස්සේ නහයට එල්ලෙන ගඳ සුවඳ, දිවට එල්ලෙන රස, මේ ශරීරයට ස්පර්ශ වෙන දැනීම්, ඒ වගේම මේ මනසට එල්ලෙන අරමුණු. ඔන්න ඔය 6 අභ්‍යන්තර බාහිර විදියට හඳුන්වලා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ සංකල්පන අනුව මෙන්න මේක තමයි අපේ ලෝකය. මොකද්ද? ඇස තියෙනවා, රූප තියෙනවා, කන තියෙනවා, ශබ්ද තියෙනවා, නහය තියෙනවා, ගඳ සුවඳ තියෙනවා, ඊළඟට දිව තියෙනවා, රස තියෙනවා, මේ ශරීරය තියෙනවා, ස්පර්ශ තියෙනවා, හිත තියෙනවා, හිතට එන අරමුණු තියෙනවා. ඔන්න ඔය ලෝකෙන් පිට වෙන ලෝකයක් නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වන්නේ. එතකොට මෙන්න මේ අපි දැනුම විදිහට තියාගෙන ඉන්න දේවල් සියල්ලම මෙන්න මේ ලෝකේ මත පදනම් වෙලා ගෙතිච්ච ප්‍රපංචයක් විතරයි. ඒ මොකක් හරි ආපු අරමුණක් ස්ථිරයි කියලා අරගෙන ගැලපිච්ච ප්‍රපංචයක් විතරයි. එතකොට මේ ධර්මයට අනුව නියම ලෝකේ තමයි ඕක. ඔතනින් එහාට දෙයක් තියුණත් අපිට ඒක තියනවාද කියලා හතගාලා පරීක්ෂා කරලා බලන්න හැකියාවක් නැහැ. ඔන්න එතකොට මේ ලෝකේ ලෝකේ කියලා හඳුන්වන්නේ ඔන්න ඔය ආයතන හයේ ලෝකේ. ඉතින් එහෙම ඇඳින්නුවට පස්සේ අන්න ඒකාන්තයක් වෙනවා. එතකොට මේ අභ්‍යන්තර ආයතන හය. ඒ වගේම දෙවැනි අන්තයක් වෙනවා මේ බාහිර ආයතන හය. එතකොට ඔන්න ඔය දෙක ඝට්ටණය නිසා යම්කිසි විදිහක විඥානයක් ඇති වෙනවා. එතකොට අපි ගිය සතියේත් මේ විඥාන කතාව ටිකක් කියාගෙන කියාගෙන ආවා. එතකොට ඒ අවස්ථාවේ අපි කියන්න උත්සාහ කරා මෙන්න මේ හෙල්ල පාර 300ක් දවසකට කියලා යම්කිසි බුදුරජාණන් වහන්සේගේ උපමාවක් අපි ගෙනහැර දැක්වා. මෙන්න මේ විඥාන කතාව කියන්නේ. එතකොට අපේ කලින් ඉදිරිපත් කරපු මාතෘකාවෙත් තියුණා මොකද්ද මේ එක පැත්තක නාමය, අනිත් පැත්තේ රූපය, මැද විඥානය. මෙන්න මේ නාම රූප දෙකේ ඝට්ටනය නිසා විඥානයක් ඇති වෙනවා කියලා යම්කිසි අදහසක් ඒ කලින් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. එතකොට මේ පටිච්ච සමුප්පාද ධාමයේ දිහා බැලුවාම විඥානය කියන එක තැන් දෙකක සඳහන් වෙනවා. එක තැනක් ඔය කලින් සඳහන් කරපු තැන. එතකොට අපි එතනදී කියලා දෙන්න උත්සාහ කරා අර ආහාර සූත්‍රයේ උපමාවක් අරගෙන. මොකද්ද? මෙන්න මේ දවසකට දඬුවමක් විදියට හෙල්ල පාර 300ක් කන මිනිස්සෙක්ගේ කතාවක්. උදේට හෙල්ල පාර 100යි, දවල්ට හෙල්ල පාර 100යි, හවසට හෙල්ල පාර 100යි. අන්න විදියට හෙල්ල පාර කමින් දුක් විඳින මිනිස්සෙක් ගැන කිව්වා. එතකොට එන්නේ වගේ අපිට බැලුවොත් අපේ මේ හිතට ගලාගෙන එන අරමුණු, කනට ඇහෙන ශබ්ද, ඇහැට පේන රූප වගේ දේවල් හැම වෙලේම නිකන් අර දවසට හෙල්ල පාර 300ක් එල්ල කරනවා වගේ නැවත 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 හෙල්ල පාර එල්ල කිරීමක් වෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් සිහිය පීටවගෙන බලාගෙන ඉන්න අවස්ථාවක දැනෙන්න පුළුවන් මේ දස දහස් ගණන් ශබ්ද අපේ කනට නිකන් හෙල්ල පාරක් එල්ල කරනවා වගේ ඇහි 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 යනවා. එතකොට ඔන්න ඔය කතාව තමයි අපි එතෙන්දි විඥාන ආහාරයේ විදිහට අඳුනල් දෙන උත්සාහ කරේ. නමුත් දැන් තව තැනක පටිච්ච සමුප්පාද ධාමේදී විඥාන ආහාරයක් පිළිබඳ සඳහනක් වෙනවා. මොකද්ද මේ අභ්‍යන්තර ආයතන කියලා જાතියක් තියෙනවා. බාහිර ආයතන කියලා જાතියක් තියෙනවා. මෙන්න මේ දෙකේ ඝට්ටණය නිසා අන්න මැද විඥානයක් ඇති වෙනවා. ස්ථිරව පිහිටනව වෙනවට අන්න අර දෙකේ ඝට්ටණය නිසා තමයි ඇති වෙන්නේ. එතකොට ඒ ඇතිවීම තුලින් අන්න අභ්‍යන්තර බාහිර ආයතන සමග විඥානයක් බිහිවීම තුලින් අන ස්පර්ශයක් සිද්ධ වෙනවා කියලා අඳුන්වලා දෙනවා. එතකොට ඔය එන්නේ අර දෙ කලින් දවසක සඳහන් කරන්න යදුණු වෙන ආහාරයක් පිළිබඳ. මොකද ස්පර්ශ ආහාරය. එතකොට නිච්චම්මා ගාවි හම ගහපු එළදෙනකගේ කතාවක් බුදුරජාණන් වහන්සේ කියනවා. මේ එළදෙනගේ ශරීරේ කොටසක් හම ගිහිලා තියෙනවා. ඉතින් මේ සතා එලි මහනක ඉඳියොත් අහසේ ඉන්න සත්තු පැනලා කනවා, ගහක ළඟ ඉඳියොත් ගහේ ඉන්න සත්තු පැනලා කනවා, ඊළඟට පොළවේ නැගලා ඉඳියොත් පොළවේ ඉන්න සත්තු නැගලා කනවා, වතුරට බැස්සොත් වතුරේ ඉන්න සත්තු ඇවිල්ලා කනවා කියලා සඳහනක් කරා. අන ස්පර්ශ ආහාරය මෙන්න මේ විදිහට දැනගන්න යුතුයි කියලා සඳහන් කරා. එතකොට මෙන්න මේ ස්පර්ශයට ළඟ කතාවක් තමයි මේ දෙවැනි අවස්ථාවේ සඳහන් වෙන්නේ. මොකද්ද? අභ්‍යන්තර බාහිර ආයතන දෙකේ ඝට්ටණය නිසා මැද විඥානයක් ඇති වෙනවා. එතකොට ඔය තුනම එකතුන ගමන් ඔය කතන්දර තුනම එකට ගැලපුණ ගමන් ඒක ස්පර්ශය විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට අන්න එහෙනම් මොකද වෙන්නේ? අපි සද්ද දහස් ගණනක් අතරේ එක සද්දයකට අපේ අවධානය ඇදිලා යනවා. එක සද්දයක් අපිව කුප්පනවා. රූප දහස් ගණනක් අතරේ එක රූපයක් අපිව කුප්පනවා. සිතුවිලි දහස් ගණනක් අතරේ එක සිතුවිල්ලක් අපිව කුප්පනවා. එතකොට අර මුලින් කී සියුම් විඤ්ඥාන තත්ත්වය මත පදනම් වෙලා තව ඕලාරික විඤ්ඥාන තත්ත්වයක් ඇති වෙලා එනවා. අර ස්පර්ශය විදිහට. තොට ඔන්න ඔය කියන අවස්ථාව තමයි මෙන්න මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. මොකද්ද මේ අභ්‍යන්තර බාහිර ආයතන ඝට්ටනය නිසා මැද විඤ්ඥානයක් ඇති වෙනවා. එතකොට මේ ආයතන දෙකේ ගැටීම නිසා තමයි මේ විඤ්ඤාණය ඇති වෙන්නේ. නමුත් තණ්හා මැහුම්කාරියගේ ස්වභාවය මොකද්ද? මෙන්න මේ මැද ඇතිවෙන විඤ්ඤාණය වහමින් නැවත නැවත අන්න අර ආයතන අතර මැහුමක් දානවා. අර විදියට අභ්‍යන්තර බාහිර ආයතන අතර මැහුමක් දානවා. අන්නේ මැහුම හරහා යන ගමනක් තමයි මේ සංසාර ගමන. එතකොට අන්න කෙනෙක්ට මේ අන්ත දෙක දැනගෙන මේ විදිහට අභ්‍යන්තර බාහිර ආයතන දෙකක් තියෙනවා. ඊළඟට මේ විදිහේ දෙකේ ඝට්ටනය නිසා මැද විඤ්ඤාණයක් ඇති වෙනවා. ඒකා සම්මා තණ්හාව නිසා වැහිලා යනවා කියන කතාව අධ්‍යයනය කරොත් මෙන්න මේ අන්ත දෙක පැහැදිලි වෙනවා. ඇසට රූපයක් එනවා. ඒක මත යම් කිසි විදිහක ඝට්ටනයක් ඇති වෙනවා. අන්න ඒ ඝට්ටනය තුලින් මැද විඤ්ඤාණයක් ඇති වෙනවා කියන එක අත්දකින්න ටිකෙන් ටික හඳුන ගන්න පුළුවන්. ඒ මැද ඇති වෙන දේ අමතක කරමින් නැවත නැවත කොහොමද අපේ හිත අන්න අර ඇතුළත පිටත මැහුම් යෙදෙන්නේ කියලා හඳුන ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අන්ත දෙක දැනගෙන මැද ඇලුනේ නැත්තම් මෙන්න මේ ඝට්ටනේ ඇලුනේ නැත්තම් අන්න ඒ තැනැත්තා මේ මැහුම්කාරී ඉක්මවා යනවා කියලා තමයි මෙන්න මේ පස්වෙනි හාමුදුරුවන්ගේ අදහස තියෙන්නේ. එතකොට ඔන්න ඔය ආයතන කතාව ගැන කියනකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මෙන්න මේ ස්පර්ශය ඇති වෙන එක පිළිබඳ අපි කලින් දවසකත් පැහැදිලි කරා මං හිතන්නේ සඳහනක් කරනවා. එතකොට මේ ස්පර්ශය ඇතිවීමට මෙන්න මේ විදිහේ දේවල් ටිකක් තියෙනවා කියලා සඳහන් කරනවා. මොකද්ද? ඇස නොබැඳී තියෙන්න ඕනේ. ඇස බිඳිලා තියෙන්න බෑ. ඊළඟට රූප තියෙන්න ඕනේ. ඔය අභ්‍යන්තර බාහිර ආයතන දෙක නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනුව සඳහන් කරනවා මේ ඇහැ තියුණ පළියට රූප තියුණ පළියට ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ. දැන් අර ශබ්ද ඇහියයි ගියාට මොකද? ඒවා අපිව කුප්පන්නේ නැහැ. කුප්පන්නේ යම්කිසි විශේෂ අවස්ථාවක් තියෙනවා. මොකද්ද අවස්ථාව? අන්න එයින්ම උපන් යම්කිසි නැඹුරුවක් ඇති විය යුතුයි. එතකොට ඔන්න ඔය නැඹුරුව එක එක්කෙනාට වෙන වෙන විදිහේ නැඹුරුවක් තමයි තියෙන්නේ. එක්කෙනෙක්ට රාගය ඇති කරන සද්දයකට තව කෙනෙක්ට ද්වේෂය ඇති වෙන්න පුළුවන්. එක්කෙනෙක්ව කුප්පන්නේ නැති શબ્දයක් තව කෙනෙක්ව කුප්පන්න පුළුවන්. මෙන්න මේ නැඹුරුව එක එක්කෙනා විදිහට ඒ චරිත ලක්ෂණ විදිහට වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ නැඹුරුවක් තිබුණොත් තමයි මේ විදිහට විඥානයක් එහෙම නැත්නම් ස්පර්ශයක් ඇති වෙන්නේ කියලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ කියන කතාව පැහැදිලි කරලා දෙනවා. එතකොට අන්න ඒ ස්පර්ශයට ළඟින් තියෙන ඊට උඩපුරුක ගැන තමයි මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ. අභ්‍යන්තර බාහිර ආයතන දෙකේ ඝට්ටනය නිසා මැද විඤ්ඤාණයක් ඇති වෙනවා. ඒක වහමින් මේ මැහුම් කාර්ය නැවත නැවත ගැට යොදනවා කියන පැහැදිලි කිරීමක් මේ ස්වාමීන් වහන්සේ කරනවා. ඉතින් ඒ කියන කතාව තව නිකන් කනට මේ පැණි වගේ යම්කිසි බුද්ධ දේශනාවක් තියෙනවා මෙන්න මේ ආයතනවල ක්‍රියාකාරීත්වය ගැන. ඉතින් සඳහන් කරනවා මොකද්ද? මෙන්න මේ ඇස නැමැති මුහුදේ රූප නැමැති රළවේග තියෙනවා. කන නැමැති මුහුදේ ශබ්ද නැමැති රළවේග තියෙනවා. මේ නහය නැමැති මුහුදේ ගඳ සුවඳ නැමැති රළවේග තියෙනවා. ඔහොමම ගිල අන්තිමට කියනවා මේ හිත නැමැති මුහුදේ අරමුණු කියන හිතට එල්ල වෙන අරමුණු කියන රළවේග තියෙනවා. එතකොට මෙන්න මේ රළවේග යමෙක් ඉවසුවොත් අන්නේ තැනැත්තා මෙන්න මේ කෙලෙස් රකුසන් සහිත කෙලෙස් මාරයන් සහිත කෙලෙස් දියසුලි සහිත මුහුද ඉක්මෝලා පරතරට ගියපු තැනැත්තෙක් විදිහට මං අඳුන්නනවා කියලා සඳහන් කරනවා. එතකොට කොහෙන් ගියත් අන්තිමට ඇවිල්ලා නතර වෙන්නේ මෙන්න මේ හික්මීම දිහාවට, මේ ප්‍රතිපදාව දිහාවට. මෙන්න මේ රළවේග යමෙක් ඉවසුවොත් කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට කොහොමද ඉවසන්නේ කියලා බැලුවොත් ඉතින් අපි හැමදාම කියන බණේට තමයි එන්න වෙන්නේ. මොකද්ද? මෙන්න මේ සිහිය පිහිටව ගැනීම තුලින් තමයි අපි මේ රළවේගේ ඉවසන්න පුරුදු වෙන්නේ. අර රළවේගෙට ඇලෙනව වෙනුවට අපි ඒක පිළිබඳ සිහිය පිහිටව ගන්නවා. එහෙම නැත්නම් අර මැද ඝට්ටනය නිසා ඇති වෙන විඥාණය අමතක කරනව වෙනුවට මෙන්න මේ යන ක්‍රියාවලිය පිළිබඳ සිහියක් පීටෝ ගන්න. අනේ සිහිය පීටෝ ගැනීම තුලින් මෙන්න මේ තියෙන ලෝකය, මේ අපි කෙනාට උරුම වෙලා තියෙන ලෝකය විනිවිදින්න පුළුවන් කියලා තමයි මේ ධර්මයට අනුව සඳහන් වෙන්නේ. එහෙම නැත්නම් අර මැට්‍රික්ස් කතාවේදී එන්නේ මවපු ලෝකය විනිවිදින්නේ කොහොමද? මෙන්න මේ සිහිය පිහිටෝ ගැනීම තුළින්. එහෙම නැත්නම් අර අච්චර වැඩක් වෙනවා. නමුත් අර ලබු ගෙඩිය ඇතුලේ ඉන්න කට්ටිය දන්නේ නැහැ. ඔය සලායතන ලබු ගෙඩිය ඇතුලේ තමයි මේ තොවිල් ඔක්කොම කෙරෙන්නේ. එතකොට අර විදිහට වැහැලා ගඟට ගිහිල්ලා මුහුදට ගිහිල්ලා මාළු ගිලලා මුකුත් ඒ ලෝකින් පිට දේවල් දන්නේ නැහැ. ඒ ලෝකේ ඇතුළත තමයි අපේ දැනුම තියෙන්නේ. දැනුම තියෙන්නේ. එතකොට අන්නේ සලායතන ලබු ගෙඩිය බිඳගෙන එළියට එන ක්‍රමේ කොහොමද? අන්න සිහිය පිහිටෝ ගැනීම තුලින්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මෙහෙම සඳහන් කරනවා. මොකද්ද මේ අවිද්‍යාව කියන බිත්තර කටුව බිඳගෙන එළියට ආපු පළවෙනිම කුකුල් පැටියා මම කියලා මහා අභීත ප්‍රකාශයක් කරනවා. මෙන්න මේ සලායතන ලැබු ගෙඩිය බිඳගෙන එළියට ආපු පළවෙනිම කෙනා මම කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඒ විදිහට තමයි පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මේ සලායතන ලැබු ගෙඩිය බිඳින්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ සිහිය පිහිටෝ ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ යන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් වීමක් අවශ්‍යතාවය තියෙනවා. මෙන්න මේ අභ්‍යන්තර බාහිර ආයතන ඝට්ටණය වෙමින් ඇති වෙන මේ ක්‍රියාවලිය පිළිබඳ සිහියක් පිහිටෝ ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ විදිහට සිහිය පිරිදු කරන පිරිසක් මෙතනට එකතු වෙලා ඉන්න හින්දා අපින මේ වගේ බණක් කියන්න හැකියාවක් තියෙනවා. නැත්තම් ගොඩක් වෙලාවට මෙන්න මේ කතාව කියන්න පැහැදිලි කරන්න හරි අමාරුයි. ඉතින් අන්නේ ඒ විදිහේ පිරිසකට අපිට මේ පිළිබඳ තම තමුන්ගේ අත්දැකීම් එක්ක යම් යම් විදිහකට මේක පැහැදිලි කරගන්න, මේක තව තව විස්තර කරගන්න, තමුන්ගේ භාවනා අත්දැකීමත් එක්ක මේක ගැළපිලා එන්නේ කොහොමද කියන එක අඳුනගන්න පුළුවන්. ඉතින් මේ ධර්ම දේශනා පහුගිය සති ගණනාවක් තිස්සේ කරගෙන කරගෙන එනකොට මට නිතර නිතර මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි මොකද්ද මෙන්න මේ තරම්ම බරපතල විදිහට මේක කියන්න ඕනේද කියන ප්‍රශ්නේ. එතකොට සාමාන්‍ය කලින් බණවල අපි ගොඩක් වෙලාවට ඔය වචන හරඹ කරන එකෙන් ටිකක් දුරස් වෙලා තමයි ගොඩක් වෙලාවට ධර්ම දේශනාව අරගෙන ගියේ. මොකද ඒකට හේතුව අන්න වචන හරඹ කරපු ගමන් මේ වචනයක් අල්ලගෙන ඒක ඔස්සේ නැවතත් අර ලබු ගෙඩිය ඇතුළට වැදගන්න ස්වරූපයක් අපේ තියෙනවා. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් මේ විදිහේ මෙන්න මේ විදිහේ ස්වාමීන් වහන්සේලා 6 දෙනෙක් අර විදිහට විවරණ දෙනවා. එතකොට මෙච්චර මේ බරපතලද මේ ධර්මය? මෙච්චර මේ විදිහට බරපතල වචන සමග ඝට්ටනයක් අවශ්‍යද නිවන් දකින්න කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඇත්තටම මේ කියන කතන්දර ඔක්කොම අපි හැමෝම යම් යම් පමණට තම තමන්ගේ මට්ටමින් සිහිය පිහිටවනකොට අත්දැකපු ඒවා තමයි මේ සඳහන් කරන්නේ. මේ තියෙන්නේ. එතකොට මේවා යම් පමණකට සිහිය කියන එක අඳුනගත්ත කෙනෙක් හරි මෙතන ඉන්නවනම් මේකයි සිහිය කියන්නේ කියලා තමන් වචනෙන් නෙමෙයි, මේ වෙනුවට ඇතුළත ක්‍රියාදාමයෙන් මෙන්න මේ විදිහට හුස්මක් දකින්න පුළුවන්, මෙන්න මේ විදිහට පියවර පොළවේ වදිනකොට පොළවේ ස්වභාවයක් අපිට දැනෙනවා කියන එක අඳුනගත්ත කෙනෙක් මෙතන ඉන්නවා නම් මෙන්න මේ අපි කියන්න උත්සාහ කරපු පස්සාකාරයම එයා පමණට දැකලා තියෙනවා. එතකොට මේ වචන ටික නම් ටික විතරයි අපිට අඩු වෙලා තියුනේ. එතකොට නම් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. නම් නැති වුණාට වැඩේ කෙරෙනවා නම් එච්චරයි. මේක මොකද්ද කියලා ලේබලයක් ගහන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මේ ධර්මයේ නියමටම ක්‍රියාත්මක වෙනකොට, මේ ධර්මයේ නියමාකාරයෙන් අපි අත්දකිනකොට අපිට ලේබලයක් දාන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ ලේබලෙත් අනිවාර්යෙන් අර ලබු ගෙඩිය ඇතුලේ තියෙන කෑල්ලක්. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රතිපදාව ගැන කියලා සඳහන් කරනවා. මෙන්න මේක තමයි, මේකත් මේ ලබු ගෙඩිය ඇතුලේ තියෙන්නේ. හැබැයි මේක තමයි මේක හරහා යන්න තියෙන අඩුම සංස්කරණේ. මේකෙන් අපිට පුළුවනි මේ කතන්දරේ මෙන්න මේ සලායතන ලැබු ගෙඩිය ඉක්මෝලා එළියට යන්න කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අධෛර්යමත් වෙන්න හේතුවක් නැහැ. විශේෂයෙන් මේ වගේ වචන ප්‍රකාශ වුණාට, මේ දිය බරපතල වචන තියුණාට, මේ හැම දෙයක්ම අපි යම් යම් පමණට අත්දැකපු දේවල්. එතකොට මේවා ඉගෙන ගැනීම තුළින් අපිට තව තව යම් කිසි විදියක පැහැදිලිවීමක් වෙනවා. නමුත් ඇත්තටම මේවා තමුන් තුළ අත්දැකලා තියෙන දේවල්. ඉතින් ලේබලේ නැති තරමට හොඳයි. ඉතින් ඒ නමුත් ඉතින් බණකුත් කියන්න එපා හැමදාම. ඒකින් ඉඳලා ඉතින් අපි ඔය තැන් තැන්වල බුදුරජාණන් වහන්සේ එක එක පුද්ගලයෝ ඉලක්ක කරලා කියපු බණ තමයි. දැන් බාහ්‍ය සූත්‍ර කියනකොට බාහ්‍ය දාරුචීර ධර්මයේ සාක්ෂාත් කරා කියලා සඳහන් වෙනවා. ඉතින් කට්ටිය බලනවා ඒක අහලා මටත් එහෙම වෙයිද කියලා. නමුත් අර පුද්ගලයා ඉලක්ක කළා එයාගේ ශක්තියින් වලට අනුව කරපු දේශනාවක් තමයි ඒ අවස්ථාවේදී තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තියෙනවා. එතකොට එක්තරා විදිහක අපි සාමාන්‍ය යන ධර්ම දේශනා ශෛලියෙන් පොඩ්ඩක් පිට පැනලා මේ විදිහේ බාරපතල වචන ටිකක් අරගෙන කරන්න උත්සාහ කරපු දේශනාවක්, එහෙම නැත්නම් සූත්‍රයක් තමයි මෙතන තියෙන්නේ. නමුත් ඇත්තටම අර වෙනදා කියන කතාවම තමයි මේ කියලා තියෙන්නේ. පොඩ්ඩක් වෙනස් විදිහක, 아무තමතු විදිහක වචන ටිකක් දාපු එක විතරයි වෙනස උනේ. එතකොට මේ ස්වාමීන් වහන්සේලා 6 දෙනෙක් ඉඳියට 6 දෙනාම කියන්නේත් එකම කතාව. අර එක එක ආකාරයෙන් කියනවා. එක එක කෝණ වලින් කියනවා. තම තමුන් දැකපු කෝණ වලින් කියනවා. ඉතින් අපිත් එක එක කෝණ වලින් කියලා අහලා බලලා උත්සාහ කරනවා. මටත් ඔය මොන මොන කෝණකින් හරි පෙනෙන්න උත්සාහයක් තියෙනවා. මටත් මේ එක එක විදියට හරියන කෝණයක් තියෙනවාද කියලා ගලප ගැනීමක්, ඒ බැලන්ස් එක හොයා ගැනීමක් තමයි මේ වැඩේ. ඉතින් එහෙම උත්සාහයක් දරනකොට අපි ඊළඟට බලමු අන්න වෙනදා කියනා වගේ මෙන්න මේ ප්‍රායෝගිකව මේක කොහොමද අත්විඳින්නේ, මේ වචන නැතුව මේ කියන කතාව කොහොමද අත්විඳින්නේ, කොහොමද මේ අන්ත දෙක අඳුනගන්නේ, කොයි විදියටද මේ මැද අඳුනගන්නේ, කොයි විදියටද මේ මැවුම් කාර්ය අඳුනගන්නේ. මැවුම් කාර්ය කිව්වත් මැවුම් කාර්ය කිව්වත් දෙකම එකයි. මේ තණ්හාවට කියන වචන තමයි. ඒතර මට වෛරදිලා වගේ මැවුම් කාර්ය වෙනකොට මැවුම් කාර්ය කියලා කියවුණා. නමුත් මේ තණ්හාවට මැවුම් කාර්ය කියලත් අඳුනලා දෙනවා. එතකොට අපි එහෙම ඉන්නකොට අපි බලමු දැන් ඔන සිහිය පිහිටව ගන්නවා. ඇවිදින ගමන් පතුලට දැනෙන ස්පර්ශය ගැන යම් කිසි සිහියක් පිහිටව ගන්නවා. ඊළඟට වාඩි වෙලා ඉන්න ගමන් හුස්මක් ගැන යම් කිසි සිහියක් පිහිටව ගන්නවා. අන්න ඒ විදිහට සිහිය කියන්නේ මොකද්ද කියන එක අපි පොඩ්ඩක් අඳුන ගන්නවා. එහෙම අඳුන ගැනීමක් අනිවාර්ය කළ යුතුයි. එතකොට අන්න පියවර කිහිපයක් ඇවිදින්න කොට අන්න අර වම දකුණ විදියට දැනෙන ස්පර්ශෙත් එක්ක මට යන්න පුළුවන්ද කියලා අපි උත්සාහයක් දරනවා. ඊළඟට හුස්ම 10ක් 15ක් එක දිගට බලන්න පුළුවන්ද කියලා උත්සාහයක් දරනවා. මේ මොකද කරන්නේ? මෙන්න මේ සිහිය අඳුර ගන්නවා. කොහොමද මේ සිහිය තියෙන බවට උරා ගන්නේ කියලා අඳුර ගන්නවා. කොහොමද මම මේක පරීක්ෂා කරන්නේ කියලා අඳුර ගන්නවා. ඒ අඳුරගත්තාට මොකද? අන්න සිහිය පිළිබඳ යම්කිසි හැඟීමක්, දැනීමක් ඇති කරගත්තට පස්සේ අනෝය කියන මේ අරමුණත් අතාරින්න අවස්ථාවක් අපිට උදා වෙලා එනවා. ඒක එලිලා ඉන්න තාක් කල් එතනින් එහාට ගමනක් වෙන්නේ නැහැ. නැත්තම් මේ ලබු ගෙඩිය ඇතුළෙම තමයි අරමුණේ එලිලා ඉන්න තාක් කලුත් ඉන්නේ. එතකොට හුස්ම අතරිනවා කියන එක ගොඩක් වෙලාවට කෙනෙක්ට අපහසු දෙයක්. හුස්ම අතෑරලා බැලුවොත් මොකද වෙන්නේ කියලා ඒක දකින්න කැමති නැති දෙයක්. ගොඩක් වෙලාවට සැකසංකා බිය ඇති වෙන දෙයක්. මෙන්න මේ පහුගිය දවසක එක්කෙනෙක් ඇවිල්ලා කියනවා, මොකද්ද මම ගොඩාක් උත්සාහ කරනවා හුස්මෙම මේක තියන්න. ඊළඟට මම ගොඩාක් උත්සාහ කරනවා වම දකුණේම මේක තියන්න. එතකොට ගොඩාක් ආයාසයක් දැරුවට පස්සේ මට සාමාන්‍ය මෙච්චර වගේ දුරක් පියවර 40ක් වගේ, හුස්ම 60-70ක් වගේ එක දිගට සිහිය පිටවන්න පුළුවන් කියලා මේ තැනත්තා සඳහන් කරනවා. එතකොට ඔතන තියෙනවා පරස්පර විරෝධී කතා කිහිපයක්. එකක් තමයි පියවර 40ක් එක දිගට සිහිය පිහිටනවා කියපු ගමන්, හුස්ම 60ක් එක දිගට සිහිය පිහිටනවා කියපු ගමන් ඒක බොරු කතාවක් බවට පත් වෙනවා. මොකද ඔය හිත දස දහස් වාරයක් අතරමැදදී එහෙ මෙහෙ පැන පැන තමයි ඉන්නේ. ඇවිදගෙන යනකොට වටපිටාවේ පේන්නේ නැද්ද? ඊට පස්සේ වාඩි වෙලා ඉන්නකොට සද්ද ඇහෙන්නේ නැද්ද? ඒවට මේ හිත පණින්නේ නැද්ද? අන්න ඒ වුණාට අපිට පේනවා මේක එක දිගට තියුණා වගේ. අර රූපායිනී තිරයක් තප්පරයට රූපරාමු 20කට වැඩිය විකාශනය කරනකොට අපිට පේන චලන චිත්‍රයක්. නමුත් ඇත්තටම රූප ගොඩක එකතුවක් තමයි අතන තියෙන්නේ. ඒතර අර චලන චිත්‍රය දිහා බලලා අපි කියනවා මෙන්න මේ විදියට පියවර 40ක් එක දිගට සිහිය තියුණා. ඊළඟට හුස්ම 60-70ක් එක දිගට සිහිය තියුණා කියලා ඔන්න පළවෙනි කතාව කියනකොටම තේරෙනවා මේ කියන්නේ මොකද්ද කියලා. ඒක පලවෙනි දේ. ඊළඟට මේ විදිහට තටමලා අරමුණේම තියන්න උත්සාහ කිරීම. එතකොට අනාර විදිහට සිහිය කියන එක අඳුනගත්තට පස්සේ මේ විදිහට තැටමීමකින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. එහෙම නැත්තම් කියනවා නම් තටමලා අර ලබු ගෙඩිය ඇතුළට එලා ඉන්න තමයි ඔය දරන උත්සාහය. නමුත් පොඩ්ඩක් විවේකීව මෙන්න මේ ඔහේ සක්මන් කරනවා. කිසි දෙයක් අල්ලගන්නේ නැතුව සක්මන් කරනවා. ඔහේ වාඩි වෙලා ඉන්නවා. කිසි දෙයක් අල්ලගන්නේ නැතුව වාඩි වෙලා ඉන්නවා කියන හැඟීමක් දැනීමක් ඇති කරගත්තොත් අන්න ඒකම අපිට හේතු වෙනවා මෙන්න මේ කියන ලෝකය විනිවිදින්. ඒකම උපකාර වෙනවා. ඉතින් මේ තැනතරත් මංකෝ පොඩ විවේකීව ඇවිදින්න, විවේකීව වාඩි වෙලා ඉන්න, නිකන් ඔහේ ඉඳලා බලන්න මොකද දැනෙන්නේ කියලා. ඔච්චර උස්ම බලන්න ඔච්චර අමාරුද, හිත ඔච්චර පෙරලි කරනවාද කියලා පොඩ්ඩක් බලන්න කියලා උපදේශක් අදහසක් දුන්නා. ඉතින් මේ තැනත්තා කියනවා මම පස්සේ දවසක් ගිහිල්ලා විවේකීව ඇවිද්දා, ඔහේ නිකන් ගහලා දාලා ඇවිද්දා. ඊට පස්සේ ඔහේ වාඩි වෙලා ඉන්දියා. එහෙම ඉන්නකොට තේරෙනවා අර හිත එහෙ මෙහෙ දඟලලා 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 අන්තිමට ඇවිල්ලා හුස්මටම වැටෙනවා. කිසිම ආයාසයක් නැතුව ඇවිල්ලා හුස්සන්ටම වැටෙනවා. කිසිම ආයාසයක් නැතුව ඇවිල්ලා අර පියවර දැනෙන එකටම වැටෙනවා. ඒ වැටිලත් හැබැයි එහෙම තියෙන්නේ නැහැ. නැවතත් එහෙම එහෙ යනවා කියලා අර තමුන්ගේ අත්දැකීම ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් අර වල් අස්සේ ගෙනහලා ගම මැද බැඳහම, මේක කණුවක බැඳහම, මේක කණුව කඩාගෙන එහෙ දුවන්න මෙහෙ දුවන්න සෙම දාගෙන කොච්චරනම් දඟලනවද? අන්න ඒ වගේ තමයි මේ හිතේ ස්වභාවය. සිහිය පිහිටවන්න කියලා දඟලන්න ගියාම එච්චරම තමයි වෙන්නේ. නමුත් මේකට දඟලන දීලා මේ වල්ලාස්සයට ඕන දෙයක් කරගන්න දීලා සෙම දානවා නම් සෙම දාපන්, කන්නේ නැති ඉන්නවා නම් කන්න නැති ඉඳහන් කියලා ඉන්න දීලා බලා ඉඳියොත් ටික වෙලාවකින් මේක අර කනුව මුලම ලගිනවා. අර බඳින්න උත්සාහ කරපු, අර බේරිලා යන්න උත්සාහ කරපු කනුව මුලම මේක ටික වෙලාවකින් ලගිනවා. එහෙම දෙයක් දැනගන්න පුළුවන්. එතකොට අර අරමුණ අල්ලගෙන තටමනවා වෙනුවට ඒක අතහැරලා බලා ඉඳියොත් ඇවිල්ලා මේ හිත අරමුණටම වැටෙනවා. ඒ වැටිලත් හැබැයි දිගටම තියෙන්නේ නැහැ. ඊළඟට තව හිතවිල්ලකට පණිනවා. සද්දයකට පණිනවා. ඔන්න ඔය විදිහේ ගමනක් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් ඔය කියන කතාවත් එක්ක අන්න මේ අපි අද ඉදිරියෙන් තියාගත්ත ගාථා පෙළ. එතකොට මේ කලින් දවසකත් මම මේ ගාථා ටිකම කිව්වද කොහෙද? හැබැයි මේ බුදුරජාණන් වහන්සේ තැන් දෙකක කියලා තියෙනවා. ඉතින් ඒ දෙවනි තැනේ කතාව තමයි මම අද ඉදිරියෙන් තියාගත්තේ. දේතානුපස්සනාවෙත් ඔය ගාථා ටිකම තියෙනවා. දැන් කල්පනාව ටිකක් අඩුයි, මේ ගාථාව කිව්වද නැද්ද කියලා කල්පනාවකුත් අඩුයි. හැබැයි එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ඉතින් ධර්ම දේශනාවට එකම ගාථාව කිව්වත් බණ 20ක් වුවත් 22ක් තමයි කියවෙන්නේ. ඉතින් අද අපි ඉදිරියෙන් තියාගත්ත ගාථාව අන්න අර බුදුරජාණන් වහන්සේ දේතානුපස්සනා සූත්‍රෙත් සඳහන් කරන දෙයක්. ඒ වගේම තව තැනක මට හම්බුණා වෙන සූත්‍ර දේශනාවක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථා තුන ඉදිරිපත් කළා. එතනින් එහාට තව ගාථා තුනකුත් එක්ක තමයි ඉදිරිපත් කරන්නේ. මේක අමුතු විදිහේ දේශනාවක්. යම් කිසි විදිහක මේ සලායතනය පිළිබඳ, මෙන්න මේ සලායතන ලෝකයේ පිළිබඳ යම් පමණකට දේශනාවක් කළා. අන්තිමට එතනින් එහාට මෙන්න මේ ගාථා ටික ඉදිරිපත් කරනවා. යම් කිසි විදිහක සංවේගයකින් කියපු කතාවක් වගේ මෙන්න මේ ගාථා ටික ඉදිරිපත් කරනවා. ඉතින් අපි එන්නේ ගාථා ටික මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. ඉතින් එතන සඳහන් වෙන්නේ රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ඉත්තා කන්තා මනාපාච යාව අතීති උච්චති. මෙන්න මේ ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මෙන්න මේ කියන කතන්දරේ මේ ආයතන හය ගැන තමයි කියන්නේ. මේ යම් තාක් මේ දේවල් ඇතයි කියයිද, මේ විදිහට ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා ඇතයි කියයිද, සදේව කස්ස ලෝකස්ස ඒතේ වෝ සුඛ සම්මතා යත චේතේ නිරුච්ඡන්ති තන්තේ සං දුක්ඛ සම්මතං. මේ දෙවියන් සහිත ලෝකයා මෙන්න මේ ඉෂ්ඨකාන්ත මනාප අරමුණු සුභයි සුඛයි කියලා සම්මත කළා තියෙනවා. යම් තැනක ඒ විදි ඉෂ්ඨකාන්ත මනාප අරමුණු නිරුද්ධ වෙනවද අන්න එතන දුකයි කියලා සම්මත කළා තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා සුඛාන්ති දිට්ඨ මරිහි සක්කාය සුපරෝධනං පච්චනීකම් මිදං හෝති සබ්බ ලෝකේන පස්සතං. නමුත් මෙන්න මේ ආර්යයන් වහන්සේලා මේ ධර්මය පුරුදු කරන කට්ටිය, මේ ධර්මයේ තමුන්ගේ හිත තුල වඩින කට්ටිය මෙන්න මේ අරමුණු ෂය වෙන තැනම, මෙන්න මේ විදිහේ අරමුණු නැති තැනම සුඛ බව දැකලා තියෙනවා. තමුන් විසින් අත්දැකලා තියෙනවා. පච්චනී කම්මිදං හෝති සබ්බ ලෝකේන පස්සතං. මෙන්න මේ විදිහට අත්දකින්නා වූ ඔවුන්ගේ දිට්ඨිය මේ මුළු ලෝකෙම දිට්ඨියට විරුද්ධයි කියලා සඳහන් කරනවා. එහෙම සඳහන් කළ තව ගාථා 3-4ක් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන කතාව තව 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 පැහැදිලි කරමින් ඉදිරියට අරගෙන යනවා. මොකද්ද කියන්නේ? අන්‍යෝ යමක් සැපයයි කියද්ද ආර්යයන් වහන්සේලා ඒ දුකයි කියනවා. ඊළඟට අන්‍යෝ යමක් දුකයි කියනවද ආර්යයන් වහන්සේලා එය සැපයයි කියනවා. එහෙම කියලා කියනවා මේ දැන ගැනීමට දුෂ්කර වූ මේ ධර්මය බලව්. මෙහි අඥානයෝ මෝඩය මුලාවට පත් වෙනවා. කෙලසුන්ගෙන් ගැවසීගත් නිර්වාණය නොදන්නා වූ බාලයන්ගේ මෝහාන්ධකාරයක් තියෙනවා. නුවණින් දක්නා වූ සත්පුරුෂයන්ට ආලෝකයක් මෙන් මේ නිවන විවෘත වෙනවා. සමීපයේදී වුවද මේ ළඟදී වුණත් මේ ළඟ ළඟ තියෙනවා. නමුත් මේ ධර්මයේ අදක්ෂය මේක දකින්නේ නැහැ. මේ ධර්මයේ දක්ෂ නැති පුද්ගලයෝ මේක දකින්නේ නැහැ. ඊට පස්සේ සඳහන් කරනවා භව රාගයට ඇලුනා වූ, භව සෝතයට හසු වූ, මරුවාගේ වසඟයට ගියවුන් විසින් මෙම ධර්මය අවබෝධ කරන්න බෑ. මෙම ධර්මය ලං කරගන්න බෑ. ඒ වෙනුවට යම් තාක් නිර්වාණ පදයක් නුවණින් දැක පිරිනෙවෙයිද මෙන්න මේ කියන මෙන්න මේ සලායතන ලෝකෙන් පිට ලෝකය දැක යම් කිසි කෙනෙක් නිවේයිද අන්න ඒකට රහතුන් හැර ඒ විදිහේ දක්ෂ පුද්ගලයන් හැර ඒ විදිහේ කෙනෙක් හැර අන් කවරෙකු නම් සුදුසු වෙයිද කියලා සඳහන් කරනවා. ඒතර එක්තරා විදිහක යම් කිසි විදිහක සංවේගයෙන් කියපු කතාවක් වගේ කියනවා. මේ ළඟම තියෙනවා. නමුත් මේ යකුන්ට පේන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ මේ විදිහට මේ වෙන වෙන දේවල් ඔස්සේ භව රාගයට අසු වෙලා ඒ භාවය ඔස්සේ ගලාගෙන යන මරුවාගේ වසඟයට ගිය මේ පුද්ගලයන්ට මේ නිවන අත්දකින්න බෑ කියලා යම් කිසි විදිහක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. එතකොට ඔය කියන කතාව හරීම ළඟම දෙයක්. වැඩිය දුර නෑ. මේ ළඟ ළඟ කන ගාව තියෙනවා. නමුත් අන්න අපිට දකින්න බෑ. මොකද අපේ හිත වෙන වෙනම ඔස්සේ මුලාවට පත් වෙන නිසා. එහෙම නැත්නම් මෙන්න මේ කියන ලෝකේ අපිට විනිවිදින ක්‍රමේ අපි ළඟම තියෙනවා. නමුත් අපි නැවත නැවත මේ ලෝකයේ දේවල් ස්ථිරයි කියලා අල්ලගන්න නිසා, මේ හිතට ගලාගෙන එන නොයෙකුත් අරමුණු ස්ථිරයි කියලා අල්ලගන්න නිසා අන්න අපිට මේ ලෝකය විනිවිදින්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අර මම කලින් කිව්වා වගේ ලෝකය විනිවිදින්න නම් අරමුණත් යම්කිසි අවස්ථාවක අතහල යුතුයි. ඒක අල්ලගෙන ඉඳීම තුලින් අර ලබු ගෙඩිය ඇතුළෙම තමයි ඉන්න වෙන්නේ. ඒ වෙනුවට අන්න අරමුණත් අතහැරලා පොඩ්ඩක් ඔහේ ඉන්නවා වගේ, නිකන් ඉන්නවා වගේ බලාගෙන ඉඳියාම ටිකෙන් ටික තේරෙනවා මේ අරමුණු අතරේ හිදැස් තියෙනවා. මේ අරමුණු අතරේ හිස්තැන් තියෙනවා. මේක ඇත්තටම ඝන බාල ලෝකයක් කියලා අපිට හිතුණාට මේක ඇහිදැල් සහිත ලෝකයක්. වැඩිය තියෙන හිස්තැන්. නමුත් අර ඉදිරිපත් වෙන දේ අල්ලගන්න නිසා තමයි ඒ හිස්තැන් අපිට පේන්නේ නැත්තේ. නමුත් විවේකී වෙඳලා ගලුවොත් තියෙන්නෙම හිස්තැන් තමයි. අර අරමුණු දෙකක් අතර වැඩි වේලාවක් හිස්තැන තමයි තියෙන්නේ. නමුත් අපිට ඒක අහුවෙන්නේ නැහැ. අර මැහුම් කාර්යයක වැඩේ හින්දා නැවත නැවත අන්න අර අරමුණු දෙකක් අතර ගැටයක් දානවා. එකක් අතරනකොට තව එකකට පයින්නවා. පැන පැන අර හිස්තැන වගෑරීමක් තමයි මෙච්චර කාලයක් මේ ගමන එන්න හේතුව. ඕක සම්බන්ධයෙන් යම්කිසි එක්තරා විදිහක පරීක්ෂණයක් කරාම මොකද්ද කරපු පරීක්ෂණේ මේ සතිපාසලේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. හොඳට සිහිය පුරුදු කරන කාලයක් දිස්සේ මේ වැඩේ කරන දෙන්නෙක්. එතකොට ඕන දැන් සිහිය ගැන කියන්න ගියාම කියන විස්තරයක් අහගෙන ඉන්න කට්ටියට තරු පේන ගන්නට කියනවා. ඉතින් අපි හිතමු හුස්ම ගැන කියන්න ගියොත් වාඩි වෙලා ඉන්න වෙලාවක නම් ඉන්න ඉතින් හුස්ම මෙහෙමයි අරේමයි මෙහෙමයි කියලා සාමාන්‍ය විනාඩි 10ක් විතර හුස්ම ගැන ලොකු විස්තරයක් කියන්න පුළුවන්. ඉතින් මම මේ දරුව දෙන්නට දවසක් කිව්වා මොකද්ද හරි අපි දැන් හිතමුකෝ හුස්ම තියෙනවා. හුස්ම තියෙන අතරේ වෙන තැනකට හිත හිතවිල්ලකට වගේ ඇදිලා ගියොත් මොකද කරන්නේ මොකද වෙන්නේ කියලා ඇහුවා. එතකොට කියනවා අන්න එතකොට මම ඒක දැනගෙන ආපහු හුස්මට අරගෙන එනවා. එතකොට මං ඇහුවා බැරි වෙලාවත් ගෙනාවේ නැත්තම් මොකද වෙන්නේ ආයෙක නම් බලන්න ඕනි කියලා කිව්වා. ඊට පස්සේ අන්න කියනවා අන්න එහෙම ගෙනහම සමහර විට එහෙම එහෙ හිතවිල්ලෙන් හිතවිල්ලට පැන පැන යනවා. ආපහු හුස්මට එන වෙලාවලුත් තියෙනවා. මංඟව එහෙනම් අපි හිතමු දැන් හුස්මට ගේනෙ නැතුව ඉන්දියෝ තිබේම එනවානේ. ඊළඟට ඉබේම ආවට මොකද ආපහු යනවානේ. එතකොට ඕකට අත දාන්න නැතුව ඉන්න පුළුවන්ද? මුකුත් කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද? නිකන් බලා ඉන්න එක විතරක් කරන්න පුළුවන්ද කියලා මේ දරුවෝ දෙන්නගෙන් ඇහුවා. එතකොට එහෙම කරන්නම් කියලා ඔන්න දෙන්නම අක්කයි නංගි 12යි 14යි. ඉතින් ඔන්න ගිහිල්ලා දවස් දෙකයි යන්නේ කියනවා. ඊට පස්සේ මොකද්ද මට කියාගන්න තේරෙන්නේ නැහැ. මම නිින්දක ඉඳියා වගේ ගතියක් තියෙනවා. නිකන් කොහේ හරි ඉඳලා හැරලා ආවා වගේ ගතියක් තියෙනවා. මේ පොඩි දරුවෝ දෙන්නෙක් කියන්නේ. එතකොට අන්න මේ අත ඇරලා බැලුවොත් මේක බොහොම ළඟ 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 තියෙනවා. ඉතින් අපිට විශ්වාසයක් නැහැනේ. අපි කැමති නැහැනේ කියන දේ පිළිගන්න. අපි කැමති නැහැනේ මේ ගලණයට ඉඩ දීලා ඔහේ බලාගෙන ඉන්න. අපිට සද්ධාාවක් විශ්වාසයක් ඇති වෙනකන් අපි උත්සාහ කරනවා අන්න අර කෙම රැඳිලා ඉන්න. නමුත් අත ඇරලා බැලුවොත් මේ කනගාම වැඩේ තියෙනවා. ඉතින් අර බලන්න අර දරුවෝ දෙන්න අච්චර උස්ම ගැන කී 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 අවුරුදු ගාණක් ඉඳලා අන්තිමට අතහැරලා බලපු ගමන් කියනවා මට කියන්න තේරෙන්නේ නැහැ. මතකයක් නැහැ. හැබැයි ඉන්දියා කියලා විශ්වාසයි. එක පාට කොහේ හරි නිින්දක ඉඳලා නැගිටලා ආවා වගේ ගතියක් දැනෙනවා කියලා කියනවා. දවස් දෙකෙන් තුනේ. එතකොට අන්නේ විදිහ කන ගාම තියෙන එකක් කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. තිබුණාට මොකද අපිට මේක දැක ගන්න හැකියාවක් නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ ගැටලුවක් තියෙනවා. ඊළඟට දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම නැත්නම් කෙනෙක් විචාරුවොත් අපිට යම්කිසි විදිහක ශක්තියක් තියෙන්න ඕනේ තම තමුන් වඩපු ප්‍රතිපදාවේ හැටියට මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මොකද්ද කියන එක කියන්නේ. එතකොට අනම් මනම් ලොකු ලොකු කතන්දර වැල් බයිලා නැතුව වචන පහයකින් මේ බුදුන්ගේ පණිවිඩය කියන්න කිව්වොත් අපිට කියන්න හැකියාවක් තියෙන්න ඕනේ. අඩුම ගානේ මේ සිහිය කියන කතාව සිහිය පීටවන්නේ මෙහෙමයි කියන කතාව කියලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනි. එහෙම නැතුව එතනින් එහාට ගියපු ධර්මයක් අවශ්‍ය නැහැ මේ වැඩේ කරගන්න. අන්න එපමණමයි අවශ්‍ය වෙන්නේ. දැන් පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියන ස්වාමීන් වහන්ස මං ගිහිල්ලා ඇහුවලු ආමඳුර කෙනෙක්ගෙන් මෙන්න මේ විදිහට කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. එතකොට මේ ආමඳුර කවලු ඕවා එහෙම එකපාරට බෑ. ඒවා එහෙම ලේසි පහසු නෑ. ඉස්සෙල්ලා මේ ත්‍රිපිටකේ හොඳට අධ්‍යයනය කළා අධ්‍යයනය කළා අධ්‍යයනය කළා මෙන්න ලොකු ධර්ම දැනුමක් හදාගන්න ඕනේ. ඊට පස්සේ කාලයක් තිස්සේ ඔන්න සංයුක්ත නිකායේ කියෝ කියෝ ඉන්දියාලු ඉඳලා 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 ඊට පස්සේ ඔන්න දවසක් ගිහිල්ලා ඇව්වලු මෙන්න මේ සංයුක්ත නිකායේ තියෙන පළවෙනි සූත්‍රය ඕග සූත්‍රය. ඕග සූත්‍රේ ගැන ඇහුවලු. අන්න එතකොට මේකේ මට තේරුණ විදිහ මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒ හාමුදුරුව හය ආකාරයකට මට කියලා දුන්නලු මෙන්න මේ ඕග සූත්‍රය පිළිබඳ අර්ථ දැක්වීම් හයක්. ඉතින් මම තේරුම් ගත්තලු මගේ දැනුන මේ වගේ වැඩකට ප්‍රමාණවත් නැහැ කියලා. මේ වගේ වැඩක් කරන්න හැකියාවක් මට නැහැ කියලා මම තේරුම් ගත්තා කියලා මේ තැනත් ඇවිල්ලා කියනවා. ඒතර ඕග සූත්‍රය මොකද්ද කියන්නේ? ඕග සූත්‍රය කියනවා අන්න යම් කිසි කෙනෙක් උත්සාහ නොකරමින් ඊළඟට නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මෙන්න මේ ජල පහර එතෙර වෙනවා කියලා සඳහනක් එතන තියෙන්නේ. එතකොට අන්න අර අපි කියපු විදිහට හුස්ම අතෑරපු වෙලාවේ අන්න අපි ඕගයට අහු වෙනවා. අනේ ඕගයත් එක්ක ඉන්න පුළුවන් නම් ඒකෙන් මිදිලා ඇවිල්ලා ආපහු හුස්මට වැටෙන්නෙත් නැහැ. ඒ වගේම ඒ ප්‍රතිපදාව අතෑරලා යන්නෙත් නැතුව ওই ගලණයත් එක්ක ඉන්න පුළුවන් නම් ඒක තමයි ඔය විදිහට උත්සාහ කරන්නෙත් නැතුව නවතින්නෙත් නැතුව මෙන්න මේ ගඟ එතෙර වෙන ප්‍රතිපදාව. ඔන්න එතකොට හත්වෙනි අර්ථ දැක්වීමක් තව කහට හරි ඔන්න. එතකොට ඔන්න ඔහොම පරතරයක් හදන්න අපි උත්සාහ කරනවා. මේ සාමාන්‍ය කෙනාට එහෙම බෑ. සාමාන්‍ය කෙනෙක්ට එහෙම බෑ. ඊළඟට මේකට ලොකු දැනුමක් තියෙන්න ඕනේ. මේකට මේ විදිහේ දෙයක් තියෙන්න ඕනේ කියලා යම් කිසි ඒ සාමාන්‍ය පුද්ගලයාත් මේ ධර්මය සාක්ෂාත් කරන තැනත් අතර පරතරයක් හදන්න උත්සාහ කරනවා. ඉතින් තනි කරම ඕක අර පාස්පෝර්ට් කාන්තෝරුවට ගියාම නැත්නම් ආර්.එම්.යු එකට ගියාම අර ලයිසන් එක ගන්න එන මිනිස්සයයි ලයිසන් එක දෙන තැනැත්තයි අතර පරතරය වගේ තමයි. එතකොට මොකද කාක් එක්ක ඇවිල්ලා කියනවා මෙහෙම මම අඳුරන සර් කෙනෙක් ඉන්නවා ඔයා මට මේ විස්තර ටිකයි මේ ගානකුයි දෙන්නකෝ මම ඔයාගේ ලයිසන් එක අතට ගෙනහලා දෙන්නවා තව පැය දෙක තුනකින්. එතකොට කාක්කට බිස්නස් නැහැනි කෙලින්ම අතෙන්ට ඇක්සස් එක තියුනොත් කෙලින් මෙතෙන්ට යන්න පුළුවන්කම තියුනොත් ඔන්න ඔය පරතරය ගැන තමයි අපි කියන්නේ. එහෙම නෙමෙයි ඒ වෙනුවට මේක හැම කෙනෙක්ටම තම තමුන් තුළ ක්‍රියාත්ම කරන්න පුළන් දෙයක්. එහෙම පරතරයක් මේකයි ධර්මයයි අතර නෑ. එහෙම ධර්මයක් නම් ඒක දේවාගමකට හා සම්බන්ධයි. දේවාගමක ස්වරූප පෙන්නනවා. නමුත් මේක එහෙම දෙයක් නෑ. මේක තනි කරම ප්‍රායෝගික ප්‍රතිපදාව. එතකොට කෙනෙක්ට ඒක ප්‍රායෝගිකව තම තමුන්ගේ ජීවිතවලට ලං කළා මේ මනුස්සයා ඉන්න තැනට අදාළ ස්වරූපෙන් කියන්න බැරි නම් ඒක නොකිය ඉන්න එක තමයි වඩාත් සුදුසු දේ. මොකද මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන ධර්මය ඒ බොහෝම ප්‍රායෝගික දෙයක්. තම තමුන්ගේ ජීවිත තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක්. නිසරණ වනයට එන්න ඕනෙත් නැහැ. ගෙදර ඉඳලා කරන්න පුළුවන් දෙයක්. ඊළඟට ත්‍රිපිටකය ගැන මුකුත් දැනුමක් ඕනේ නැහැ. තමුන්ට මේ සිහිය වැඩි වීම තුලින් කරන්න පුළුවන් දෙයක්. එක්තරා විදිහකට හිතෙනවා මේ දැනුම නැති තරමට ලේසි කියලා. සාමාන්‍ය පොඩි දරුවෙක්ට සිහිය කියන එක කිව්වහම ඒකට අග්ගාලා අල්ලනවා. නමුත් අපේ කට්ටි කල්පනා කරනවා පංච උපාදානස්කන්ධයද අනිත්‍යද එහෙම නැත්නම් අනාත්ම ස්වභාවයද දුක් ස්වභාවයද මේ නැත්නම් වෙන මොකක් හරි මෛත්‍රී සහගත දෙයක්ද කියලා. ඔන්න ඉතින් ලොකු ප්‍රශ්න වලක් හදා ගන්න අන්නර පිළිතුර මත පදනම් වෙලා. එතකොට එහෙම පරතරයක් හදන්න අවශ්‍යත් නැහැ. එහෙම බරපතල කරගන්න අවශ්‍යත් නැහැ. ඒ වෙනුවට තමුන්ට පුළුවන් නම් විවේකීව මේ ප්‍රතිපදා වඩන්න. ඒ වැඩිම තුලින් මතුවලා එන පහසුවක්, ඒ වැඩිම තුලින් විනිවිදෙන ලෝකයක් පිළිබඳ තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්න උත්සාහ කරන්නේ. එතකොට එනේ විදිහේ ගැළපිල්ලක් තමයි මේ ගලපන්න උත්සාහ කරන්නේ. එතකොට මේක හැම අපි හැම දෙනාටම බොහොම ප්‍රායෝගිකව වටිනා විදිහට තම තමුන්ගේ ජීවිතවලට සම්බන්ධ වෙන ධර්මයක්, සම්බන්ධ වෙන ප්‍රතිපදාවක් තමයි මෙතන තියෙන්නේ. එතකොට තම තමුන්ගේ හිතට නගා ගන්න මේක මේ විදිහේ බොහොම සැහැල්ලුවෙන් කරගෙන යන්න පුළුවන් දෙයක්. අර විදිහට විවේකීව නිකන් අතහැරලා බලාගෙන ඉඳීම තුලින් ලැබෙන දෙයක්. අන්නේ ලැබීම තම තමුන්ගේ ජීවිතවලට ටිකෙන් ටික ලං කරගත යුතුයි. ඒ විශ්වාසය දියුණු වෙනකන් ඒ ප්‍රතිපදාව නැවත නැවත හුරු කළ යුතුයි. අර විදිහට මේ ගලාගෙන යන, එහෙම නැත්නම් මේ ගසාගෙන යන ආකාරයත් එක්ක මම ඉන්නවා කියන හැකියාව දිනු කරගත යුතුයි. ඒ වගේම මේ බිය ගන්නවන, මේ සැක සංකා මතුවෙන ආකාරයත් එක්ක මම ඉන්නවා කියන හැකියාව දිනු කරගත යුතුයි. එහෙම දිනු කරන්න කරන්න තේරෙනවා මේ ළඟම තියුණු එකක් තමයි මෙච්චර මේ කියලා තියෙන්නේ. මේ ළඟම තියුණ එකක් පිළිබඳ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. හරියට බැලුවොත් බොහොම පහසුවෙන් දකින්න පුළුවන් දෙයක්. ඉතින් වැණි වූ ඒ පහසු දැක්මක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ගිරෝෂ ප්‍රශ්න අද ඉදිරිපත් කරනවද?
එහෙනම් ස්වාමීන් වහන්සේ කාට හරි මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්නක් තියෙනවා නම් අතුස්සන්න පුළුවන්. එහෙම නැත්නම් මම ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්නම්. ස්වාමීන් වහන්සේ අද දවසේ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් කෙටි ප්‍රශ්නයක්, මම කෙටි ප්‍රශ්න ඉස්සෙල්ලා අහන්නම්. ගරුතර ස්වාමීන් වහන්සේ, මට පරියන්කේදී සතිය හුස්මේ තියාගන්න අපහසුයි. සිත තප්පර කිහිපයකින් පිට යනවා. එසේ සිත පිට නොයා තබා ගන්නේ කෙසේද කියා ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි.
හරි, දැන් නිරෝෂ් කියන්න බලන්න. මොකද්ද දැන් අද බණේ කියවුනේ මම කතාවනේ. නිරෝෂ්ගේ අදහ උපදෙස දෙන්න බලන්න.
ස්වාමීන් වහන්සේ, එහෙමනම් සිත තියාගන්න අපහසුතාවම තමයි අනත්භාවය කියන්නේ. එහෙම සිත තියාගන්න ඇත්තම බෑ තමයි. මාත් ඉස්සලාම ඇත්තම බුරු ගැහුණා 2015 ඉස්සලාම පළවෙනිම මේ ධර්ම මේ දැනසලාන කියලා පළවෙනිම දවසේ පළවෙනිම පහම ප්‍රශ්නේ ඔකම තමයි. එදා හොඳටම අහගත්ත ස්වාමීන් මේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් තක తీරුවා කියලාම මොකද සත්‍ය කියන්නේ මොකද කියලා දැන් නැති නිසා. ඉතින් හිත සිත තියාගන්න අමාරු නම් හිත යන දිහා මොනවත් නොකර බලන් ඉන්න පුළුවන් නම් ඒකම තමයි සතියට ප්‍රවිෂ්ඨ වෙන්නේ ඉතාම හොඳ තැනක් කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්ස. එහෙම තමයි මම හිතුව.
හරි, අපි උදේ මහත්තයාගෙන් උත්හලා බලමු.
ස්වාමීන් වහන්ස, මට තේරෙන විදිහට සතිය හුස්මේ තියෙන්නේ නැතුව අරමුණ වලට ස්ථීරව යනවා නම් ඒ වෙන ක්‍රියාවලිය දිහා හොඳට බලාගෙන ඉන්න පුළුවන් නම් මේක මට වෙන දෙයක් නෙවෙයි, මේ වෙන දෙයක් මම බලාගෙන ඉන්නවා කියලා, මේ නිරීක්ෂකයෙක් විදිහට බලාගෙන ඉන්නවා කියලා, ඒක තමයි සත්‍ය පුහුණු කරන්න කියලා තමයි මට තේරෙන්නේ ස්වාමීන් වහන්ස.
හොඳයි, එතකොට ඔය දැන් ඔය ප්‍රශ්නේ අපි ධර්මදේශනාවේදී නොකුත් කීප වටක්ම කියන උත්සාහ කරපු දෙයක්. එතකොට දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මේ හුස්මේ තියාගෙන ඉන්න බෑ. හුස්මට ගේන විදිය තමයි අහන්නේ. නමුත් තේරුම් ගත යුතු තමයි මේ සිහිය පිහිටවීම ක්‍රියාවලියක් තමයි කරන්නේ. සිහිය කියන්නේ මොකද්ද? විසිරෙනවා නම් විසිරෙන බව දැනගන්න. හුස්මේ තියෙනවා නම් හුස්මේ තියෙන බව දැනගන්න. සිතවිල්ලක තියෙනවා නම් සිතවිල්ලක තියෙන බව දැනගන්න. ඊට පස්සේ කයේ වේදනාවක් තියෙනවා නම් වේදනාවක් තියෙන බව දැනගන්න. එතකොට ඒක තමයි සිහිය කියන දේ. එතකොට සිහිය කියන අර්ථ දැක්වීම නිවැරදි කරගත යුතුයි. මයින්ඩ්ෆුල්නස් කියන්නේ මොකද්ද කියලා හරියට ඩෙෆිනිෂන් එක හදාගත යුතුයි. එහෙම නැත්නම් සති කියන්නේ මොකද්ද කියලා හරියට ඩෙෆිනිෂන් එක හදාගත යුතුයි. ඉතින් ඊට පස්සේ බැලුවොත් අන්න අර අස්සය කතාව තමයි තියෙන්නේ. එතකොට ඔය හිත අරමුණේ තියන්න හදන තාක්කල් ලොකු පෙරලි කරනවා. අර කලය අස්සේ ගෙනහල්ලා ගම්මැද්ද බැඳහම මේක මේ කණුවෙන් කණුවත් එක්ක ලොකු පෙරලියක් කරනවා. එතකොට කණුව කඩාගෙන සෙම දාගෙන දඟලගෙන යන්න තමයි උත්සාහය තියෙන්නේ. නමුත් ඕකට ඔහොම දඟලන දවස් දෙක තුනක් ඉන්න දීලා බැලුවොත් මොකද වෙන්නේ? අන්න අර කණුව මුලම ලගිනවා. අර එපා කියපු කණුව මුලම ලගිනවා. ඉතින් ඒකින්ද අන්න අර විවේකීව ඔය ක්‍රියාවලියක පොඩ්ඩක් ඉඳියොත් ඔය හිත අරමුණට ගේන්න දඟලන්නේ නැතුව පොඩ්ඩක් වාඩි වෙලා ඉඳියොත් අන්න ටික වෙලාවකින් තේරෙයි මේක පොඩ්ඩක් එහෙම මේ කරක් ගහලා ඇවිල්ලා අන්තිමට කණුව මුලම ලගිනවා. එහෙම නැත්නම් හුස්මටම වැටෙනවා. ඒ වැටුණා කියලා අදිකට ඉන්නේ නැහැ. මේ වෙනුවට අන්න යම් කිසි විදියක තවක එහාට මෙහාට පනිනවා. පැනලා ආවෝ ඇවිල්ලා හුස්මට වැටෙනවා. අන්නේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කළා අන්න අර හුස්මට වැටුණ වෙලාවල් තියෙනවනේ. ඉඳලා හිටලා ඇවිල්ලා වැටෙනවනේ. අන්නේ වැටෙන වෙලාවේදී දකින දේ තමුන්ට දැනෙන දේ විස්තර කරන්න. අපි කියමු හුස්මේ නැත්තම් කයේ තියෙන වෙන දැනීමකට හරි ඇවිල්ලා වැටෙනවා. බඩේ පිම්බීමක් හැකිලීමක් එන්න පුළුවන්. මේ ඉරියව්ව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හද ගැස්මක් වගේ යම් කිසි ভাইබ්‍රේෂන්යක් එන්න පුළුවන්. මොනවා හරි කමක් නැහැ. අන්නේ දැනෙන දේ පිළිබඳ විස්තරයක් කරන්න. මට හුස්ම දැනුනේ මෙහෙමයි. මගේ හුස්ම දිගයි කෙටි. නමුත් එහෙම තියෙන්නේ නැහැ. ඊළඟට ආවව හිතවිලි වලට යනවා. ආපහු අර එහෙම එහෙ යනවා. ඒතකොට යන්නේ සාමාන්‍යයෙන් තමුන්ගේ ඇබ්බැහි තමුන්ගේ යම්කිසි නැතියක් තියෙන දිහාවට. තමුන්ගේ යම්කිසි ඇතුළත නැඹුරුවක් තියෙන දිහාවට. එතකොට කෙනෙක් කියනවා මට මේ ශබ්ද වලින් තමයි කරදරේ. තව කෙනෙක් කියනවා මට මේ කයේ වේදනාව වලින් තමයි කරදරේ. තව කෙනෙක් කියනවා මට මේ රාග හිතවිලි තමයි කරදරේ. ඉතින් මොන හරි ගමක් නැහැ. තියෙන කරදරේ අපි හිතමු රාග හිතවිලි කියනවනම් රාග හිතවිලි කියලා අඳුරගන්න. ඊට පස්සේ වටපිටාවේ ශබ්ද කියනවනම් ශබ්ද කියලා අඳුරගන්න. එතකොට කියනවා මට ශබ්ද වලින් තමයි සාමාන්‍යයෙන් ශබ්ද වලට තමයි මගේ හිත වැඩි ඇදලා යන්නේ. ඊළඟට රාග හිතවිලි වලට තමයි මගේ හිත වැඩි ඇදලා යන්නේ කියලා කිව්වහම හරි. එතකොට සාමාන්‍යයෙන් ඉදිරිපත් වෙලා එන්නේ ඉතින් අර ඇබ්බැහි ටික. තමුන්ගේ තියෙන දුර්ලකන් ටික වගේ දේවල් තමයි ඉදිරිපත් වෙලා එන්නේ. ඉතින් ඒවා ගැටලුවක් නැහැ. ඒ චරිත ස්වභාවයේ තියෙන දේවල්නේ. ඒ ටික මගහැරලා ඒක උඩින් කොන්ක්‍රීට් කරගෙන නිවන් යන්න ගියාට හරියන්නේ නැහැ. ඒ වෙනුවට අන්න අර ඒ දැනෙන ටික, ඒ දුර්ලකන් ටික දරාගෙන යන ගමනක් තමයි තියෙන්නේ. උත්තරා විදියක. තමුන්ගේ යම්කිසි ඇබ්බැහි ටිකක් තියෙනවා නම් ඒ ඇබ්බැහි ටික දරාගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඒවා මගහැරලා යන ගමනක් නෙමෙයි. ඉතින් ඒකෙන්ද විවේකීව වාඩි වෙන්න, විවේකීව ඇවිදින්න, හුස්මේ තියන්නේ නැතුව ඒකේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරනකොට ආපහු හුස්මට ඇවිල්ලා වැටෙයි. එහෙම නැත්නම් ඒ විදියට කය ඉරියව්වට ඇවිල්ලා වැටෙයි. අන්නේ අධ්‍යයනයේ මේ නිරීක්ෂණය අපිට ඉදිරිපත් කරන්න. මෙන්න මේ විදියට හුස්ම මට දැනුණා. මේ විදියට මගේ හිත රාගසිතුවිලි පස්සේ ගියා. මේ විදියට මගේ හිත කය වේදනාව පස්සේ ගියා. නැවතත් හුස්ම දැනුනේ මෙන්න මේ ආකාරයෙන් කියලා බොහොම සරල ක්‍රියාදාමයක් තමයි තියෙන්නේ.
තේරුණා සර්. නැත් ස්වාමීන් වහන්සේ මම ඊගොල්ලෝ ප්‍රශ්න අහන්න. සමන් ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මා මාසක් පමණ සක්මන පරියංක භාවනා නවතා සිටියද ඔබ වහන්සේගේ අවවාදයෙන් පසු ධෛර්යයෙන් නැවත කාලසටහනකට කිරීමට උත්සාහ දරමි. නවතා සිටි සති හතරක පමණ කාලය අපතේ හැරියේ නැත. දිනපතා සෑම මොහොතකදීම සතිමත් වීම, කයට සිත ගැනීම අතහැරියේ නැති බව යටහත් පහත දන්වා සිටිමි. මාගේ අත්දැකීමට අවවාදයක් පතමි. within brackets I'm on chemotherapy for the fourth session now. ජිමොතෙරපියන් එක්කෙනෙක්. මාහට ශරීරයේ හිරිවැටීම්, ඉලෙක්ට්‍රික් ෂොක් වැනි දැනීම්, අරමුණු දැනීම්. මේවා කකුල් සහ ඇඟේ සෑම තැනම දැනේ. මට මෙය දැන් ඇඟ ඇතුලේ ඉන්ද්‍රියන් වලද දැනේ. මෙය දුක් වේදනාවකි. නොගැටි සතිමත් වෙමි. within brackets මේ අතුරු ආබාධයක් වුවත් මේ තවත් අරමුණක් පමණක් බව දනිමි. මුලදී මේ ඇති වී නැති වී යන වේදනාවකි. සිතකි කියා මෙනෙහි කරන විට වේදනාවේ නැති වී ගොස් මට පය දෙකක් තුනක් නින්දකට යන බවක් දැනේ. දැන් වෙනත් තැනක වේදනාවක් සමග පියවි ලොවට එන බව දැනේ. දැන් මෙම වේදනාවෙන් ඉතා ඉක්මනින්ම තැනින් තැනට මාරුවන නිසා තැන ගැන උනන්දු නොවී වේදනාවක් සිතක් කියා මෙනෙහි කරන විට එය නැති වී යන බව වේදනාවට වඩා ඉක්මනින් දැනේ. එය නැති වූ බව අවබෝධ වෙන්නේ වෙනතැනක වේදනාවක් නැවත ඇතිවීමෙන් හෝ කය තවත් තැනක සිට බව සිතකින් අවබෝධ වීමෙනි. සමමෙන් සමනස වහන්දර තේ අපහු කියවන්න මයික මගේ අතින් පොඩක් මිස් වුණා.
පොඩක් කියන්න බානේ ටික අපහු.
දැන් වේදනාවන් ඉතා ඉක්මනින් තැනින් තැනට මාරුන නිසා තැන ගැන උනන්දු නොවි වේදනාවක් සිතක් කියා මෙනෙහි කරන විට එය නැති වී යන බව වේදනාවට වඩා ඉක්මනින්ම දැනේ. එය නැති වූ බව අවබෝධ වන්නේ වෙනත් තැනක වේදනාවක් නැවත ඇතිවීමෙන් හෝ කය තවත් තැනක සිට බව සිතකින් අවබෝධ වීමෙනි. අවවාදයක් පතමි. කැටකුරුල්ලාගේ කතාව කියාදී ඔබ මට ക്ഷേම භූමියක් සොයාදී තිබීම නිසා මේ අවස්ථාවට ඉතා සාර්ථකව මුහුණ දෙමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් අවබෝධය පතමි. පාද නමස්කාර කරමි.
හොඳයි, එතකොට දැන් මේ කුරුල්ලාගේ කතාවෙන් පටන් ගත්තොත් කුරුල්ලාගේ ക്ഷേම භූමිය තියුණාට මොකද දැන් ලොකු ස්වාමින්වහන්සේ කියන උත්සාහ කරේ ඒක අනතුරට නැවත නැවත එනවා කියන අදහසක් තමයි. එතකොට අතන ගිහිල්ලා ආරක්ෂිතයි. නමුත් ඒක ඉන්නේ නැහැ. ඒ වෙනුවට මේකට ආපහු එළියට එන්න හිතෙනවා. ආපහු අනාරක්ෂිත භූමියට යන්න හිතෙනවා. එතකොට ඒ ගිහිල්ලා ඉන්න අවස්ථාව තමයි දෙවැනි අවස්ථාව. එතකොට පළවෙනියට අනාරක්ෂක භූමියේ රැඳිලා ඉන්නවා. දෙවැනි අවස්ථාවේදී ආරක්ෂාව දැනගෙන නමුත් අනාරක්ෂක භූමියේ ඉන්නවා. එතකොට අන්න ওই දෙක අතර ඝට්ටනයක් මේ වார்த்தාවෙත් අපිට දකින්න පුළුවන්. එතකොට යම් කිසි විදිහක ආරක්ෂිත භූමිය පිළිබඳ හැඟීමක් ඒක තුළ ඉන්න ඕනි කියන අදහසක් තියෙනවා. නමුත් ධර්මයේ විසින් අරන් ගිහිලා තියෙනවා යම් කිසි විදිහක අනාරක්ෂිත භූමියට. එතකොට ඒක පිළිබඳ විශ්වාසයකුත් යම් පමණකට දියුණු වෙලා තියෙනවා. ඒ අනාරක්ෂිත භූමිය පිළිබඳ දියුණු වෙච්ච විශ්වාසයක් ওই වார்த்தාව ඇතුලේ තියෙනවා. ඉතින් ඒකින් ද එහෙම විශ්වාසයක් දියුණු වුණාට පස්සේ ඇත්තටම අනාරක්ෂිත තැන ඉන්නවා කියලා දැනගෙන අනාරක්ෂිත තැන ඉන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. එහෙම ගැටලුවක් නැහැ. එතකොට අර විදියට ආරක්ෂිත භූමියට යන්න අවශ්‍යතාවයක් නැහැ. කාදරයක් බාධකයක් වුණොත්, සැක සංකාවක් මත වුණොත්, බියක් ඇති වුණොත් අන්න ඒ අවස්ථාවේදී ආරක්ෂිත භූමියට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ගලණයත් එක්ක ඉන්න පුළුවන්. එතකොට පෙනෙන්නේ ඉතින් පැනපැන යන එකක් තමයි. එකක්වත් අල්ලන්න බෑ. එහෙමෙහි පැනපැන යනවා. එතකොට මේ ශාරීරික ක්‍රියාකාරීත්වය සමහර විට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් යනවා වගේ, එහෙම නැත්නම් වෙන වෙන දැනීම් වගේ දැනෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ස්නායු තුඩු වල යම් යම් හැඟීම් දැනීම් අපිට ඉදිරිපත් වෙලා එනවා. මේ ශරීරය තුළ යන ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනීම් අපිට ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් ඒ එකක්වත් ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට එන්නේ දැනෙන දැනීම කෙරෙහි අවධානය පිහිටවගෙන ඉන්න තමයි තියෙන්නේ. එතකොට අර සිතක් වේදනාවක් කියලා මෙනෙහි කිරීමක් කරනවා කිව්වා. ඒ මෙනෙහි කිරීම නැති වුණත් ඕක නැති වෙලා යන එක වෙන්නේ. එහෙම විශේෂයෙන් මෙනෙහි කරලා නැති කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙනෙහි කිරීමේ නියමම ආකාරය තමයි එන්නේ ක්‍රියාවලිය දැන ගැනීම. එතකොට ඔය කියන මෙනෙහි කිරීම ඊට වැඩිය ඔලාරික විදිහමෙනෙහි කිරීමක්. එතකොට ඒ සිතක් සිතක් කියලා කිව්වේ නැතත් සිතක් කියලා දැනගත්තොත්, වේදනාවක් වේදනාවක් කියලා කිව්වේ නැතත් වේදනාවක් කියලා දැනගත්තොත්, එතනින් මෙනෙහි කිරීමේ කෘත්‍ය වෙලා ඉවරයි. එතකොට ඒ ඔය කෘත්‍ය වුණා කියන්නේ ඒක නැති වෙලා යන එක තමයි වෙන්නේ. තියුණත් ඒ පැවැත්ම දැනගන්න පුළුවන්. පැවැත්ම දැනගත්තොත් ටික වෙලාවකින් නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. ඒ ක්‍රියාවලිය අපි බාරගන්න බාරගන්න අපේ ජීවිතේ එක්තරා විදිහක යම් කිසි ආකාරයකින් නිකන් සුභ ගීතයක්, එහෙම නැත්නම් සංගීත රාවයෙන් පිරුණු දෙයක්, එහෙම නැත්නම් ස්වභාව ධර්මයේ ආශිර්වාද ලද දෙයක් විදිහට තමයි අපිට පේන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතිපදා වඩන කට්ටියට මේ ස්වභාව ධර්මයේ යම් කිසි විදිහක ආශිර්වාද කරනවා. ගහක් ළඟට ගියාම ගස් කතා කරන ගානට, ඊට පස්සේ වටපිටාවේ මේ පරිසරයෙන් එන සද්ද කතා කරන ගානට යම් පමණකට මේ ස්වභාව ධර්මයේ ආශිර්වාදයක් තියෙනවා. දැන් අපි හිතමු දැන් මේ කෝවිඩ් හින්දා කට්ටියට ගොඩක් ප්‍රශ්නනේ. නමුත් මේ ප්‍රතිපදා වඩන කට්ටියට බොහොම පහසුවෙන් තමන්ගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ වැඩ රාජකාරී ඒ කරදර බාධක අතරමැද තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්. දැන් ලංකාවට ආපහු මොකද්ද ලොක්ඩවුන් තත්ත්වයක් වගේ දෙයක් ඇවිල්ලා තියෙනවා. ගිය සතියේ සතිපාසලේ ළමයි දෙගුණ තෙගුණ වෙලා. ඉතින් කියන අපිට අද සතිපාසලේ ඉන්න පුළුවන් වුණා පන්ති එහෙම නැති හින්දා. පන්ති යන්න බැරි වුණ හින්දා කියලා අපිත් ආව සතිපාසලට කියලා ළමයි කියනවා. එතකොට මොකද්ද මේ බාහිර ජීවිත ගත කරන වෙන වෙන දේවල් ඔස්සේ වැය වෙන අර විදියට බුදුරජාණන් වහන්සේ කියන විදියට භව රාගේ නැලුණු භව සෝතයට හසු ඊළඟට මරුආගේ වසඟයට ගිය කට්ටියට නම් කෝවිඩ් වගේ දේවල් ස්වභාව ධර්මයේ සාපයක් විදියට තමයි තේරෙන්නේ. නමුත් මේ ප්‍රතිපදා වඩන කෙනෙක්ට තේරෙනවා යම් යම් දෙයක් වෙනවාද ඒ ආපු දේ අපි බාර ගන්නවා. එතකොට ඒ බාර ගැනීම තුළින් ස්වභාව ධර්මයේ විසින් අපිට ආශිර්වාද කිරීමක් කරනවා වගේ හැඟීමක්, මෙන්න මේ ස්වභාව ධර්මය අපේ පැත්තේ ඉන්නවා කියන හැඟීමක් අපිට අත්දකින්න පුළුවන්. එතකොට ජීවිතේ යම් දෙයක් ඇවිල්ලා තියෙනවද අන්නේ ඒ දේ බාර ගැනීමේ ප්‍රතිපදාවක් තමයි ඉන්නේ. එහෙම ඉඳලා බලනකොට තේරෙනවා මේ වටපිටාවේ නිකන් ස්වභාව ධර්මය අපිට කතා කරනවා වගේ. දැන් මේ දවස්වල සැලලිහිණියෝ මම කියන්නේම සැලලිහිණියෝ ගැන සැලලිහිණියෝ ටිකක් ඇවිල්ලා මේ සින්දු කිය කී ඉන්නවා. ඉතින් බොහොම මියුරු සංගීත රාවයක් තමයි දවස පුරාවට පවතින්නේ මේ අපි ඉන්න දිහා. එතකොට නිකන් අපිට සින්දු කියනවා වගේ ගතියක් තමයි තියෙන්නේ. ඊට පස්සේ හවස් වෙනකොට පොඩ්ඩක් වැස්සට පස්සේ ගෙම්බෝ ටිකක් තමුන්ගේ සංගීත පන්තියක් පටන් ගන්නවා. ගෙම්බෝ කිය අමුතුම සංගීත රාවයක් පටන් ගන්නවා. එතකොට අපිට මේ සින්දු කියනවා වගේ තමයි තේරෙන්නේ. ඊළඟ වලාකුළු ඇහි පොද කීපයක් අලමින් ගමන් කරනවා. එතකොට මේ අපිට ආශිර්වාද වැහි වස්සනෝ වගේ තමයි තේරෙන්නේ. අන්න මේ ප්‍රතිපදා වඩනකොට මේ ස්වභාව ධර්මයයි මමයි කියන වෙනස නැති වෙලා ගිහිල්ලා මමත් මේ පද්ධතියේම කොටසක්. මේ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට යම් කිසි පමණකට යටත් වීමක් අපි තුල ඇති වෙලා එනවා. අන්න ඇතිවීම තුලින් මෙන්න මේ ජීවිතේ යම් කිසි පමණකට බාර ගැනීමක්, මෙන්න මේ ලැබිලා තියෙන දේ බාර ගැනීමක් තමයි අපි තුල දිනු වෙලා ඉන්නේ. එතකොට එහෙම බාරගත්තොත් එහෙම කටයුතු කරොත් අනර කෙනෙක් සඳහන් කරන මොකද්ද මෙන්න මේ මම මේ එන දේ බාර ගන්නවා, මම එන දේ බාර ගන්නවා. එතකොට මේ යුද භූමියක ඉඳලා කියන්නේ මම මාච් කරන වෙලාවට මම මාච් කරගෙන යනවා, මම ආහාර කන්න වෙලාවට මම ආහාර ගන්නවා, මම යම් කිසි නිදිය ගන්න වෙලාවට මම නිදිය ගන්නවා. සටන් කරන මොහොතේ ලැඹුණොත් අද මැරෙන්නත් හොඳ දවසක්, අද මැරෙන්නත් හොඳ දවසක් කියලා මේ තැනැත්ත සඳහන් කරන තමුන්ගේ යුද භූමියේ අද්දකීම්. අන්න ඒ විදිහේ වෙනසක් අපි තුල ටිකෙන් ටික දිනු වෙලා එනවා. ඉතින් ඒ වෙනසට අනුග්‍රහයක් තමයි ඔය කරලා තියෙන්නේ. ඉතින් තව තව ඒ විදිහට අනුග්‍රහ කරන්න අර විදිහේ ෆෝමල් මෙඩිටේෂන් පැත්ත, ඒ කියන්නේ සක්මන් පරයන්ක විදිහට ඒ ප්‍රතිපදාවත් ටිකෙන් ටික හුරු කරන්න පුළුවන්. ඒ හුරු කරමින් මේ වැඩේ දිගට මුහුණ දීමක් කරගෙන යන්න කියලා අපි කියමු.
සාදු සාදු සාදු. එහෙමනම් සුරංගනී අපිට ලිඛිත ප්‍රශ්න ප්‍රමාණය තියෙන ස්වාමීන් වහන්සේ සුරංගනීට පුළුවන් මයික් එක අන්මියුට් කරලා කතා කරන්න.
තේරුවන් සන්නයි ස්වාමීන් වහන්ස. දැන් අපේ හිත පිට යනකොට අපි ඒක දකිනවා. එහෙම දැක්කහම අපි මනාපයක් අමනාපයක් ඇති නොකරගෙන ඒක දිහා හේ බලාගෙන ඉන්න එකනේ කරන්නේ. එතකොට මේ සාමාන්‍ය ජීවිතයේදී ඒක භාවනාව කරන වෙලාවට ඒක එහෙම කරගෙන ඉන්නවා. එතකොට ඒක වෙන සද්දක් ඉන්නේ හාමට නිඳ ගියා නම් ඒත් කමන්නේ කියලා ඉන්නවා. ඒ වුණාට දැන් සාමාන්‍ය ජීවිතයේදී දැන් බුදුන් වඳිනකොට ගාථා කියාගෙන යනකොට ගාථා අමතක වෙනවා. එතකොට ඒවටත් දැන් හුරු වෙලා ඊළඟ මතක් වෙන තැන ඉඳලා කියාගෙන යනවා. ඒකත් ඉතින් එහෙම කරගෙන ගියාට මට හිතෙනවා ඒ වගේ වෙලාවකදී අපි තුල තියෙන ශ්‍රද්ධාව නැතිවීමක් වෙලා තියෙනවද එහෙම අවස්ථාවකදී කියලා. ඒ වගේ වෙලාවක මොකද්ද නිවැරදි ක්‍රමය කරගන්න ඕන? තේරුම් ගන්න.
හොඳයි. එතකොට මේ ප්‍රතිපදාව කියන්නේ ශ්‍රද්ධාව යම් කිසි විදියක ඇති තැන ඉඳලා නැති තැනට යන ගමනක් තමයි එක්තරා විදියක. අමූලික ශ්‍රද්ධාවක ඉඳලා ශ්‍රද්ධාව නැති තැනකට තමයි යන්නේ අන්තිමට. ඈ සල්ලි මුල් බැස ගන්නවා ටික කාලෙකින්. ඊට පස්සේ තව 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 කරගෙන යනකොට අන්තිමට නැත්තරම නැති වෙලා යනවා. ඉතින් රහතන් වහන්සේ ගැන කියනකොට කියන අසද්දෝ, සද්දාවක් කියලා දෙයක් ඇත්තේ නැහැ. ඉතින් අර අනාථපිණ්ඩික සිත්තුමා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම ගිහි උපාසක මහත්තයානේ. ඉතින් මේ ගියාට පස්සේ අහනවා මොකද්ද මේ යම්කිසි තීර්ථකයෝ පිරිසක් හම්බෙන්න ගිහිල්ලා ඒ ආරාමයකට ගිහිල්ලා. ඉතින් ඒ තීර්ථකයෝ ටික මේ උපාසක මහත්තයා එක්ක කතා බහ කර කර ඉන්න ගමන් අහනවා මේ බුදුරජාණන් වහන්සේගේ මේක පිළිබඳ අදහස මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ මේ පිළිබඳ දෙන මේක මොකද්ද? උපදේශ මොකද්ද? මේ අදහස මොකද්ද කියලා යම්කිසි ප්‍රශ්නයක් නගනවා. එතකොට මේ අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ මොකද්ද දන්නවද කියනවා. මම දන්නේ කොහොමද? මම දන්නේ බුදුහාමුදුරුවන්ගේ මතය ඒක ගැන. මං ඕනම් මගේ මතේ කියන්න කියලා අමුතුම විදිහේ උත්තරයක් දෙනවා. මම බුදුහාමුදුරන්ගේ මතේ දන්නේ නැහැ. මම මගේ මතේ කියන්න. මම දන්න විදිහ කියන්න. මට තේරෙන විදිහ කියන්නම් කියලා තමයි කියන්නේ. එතකොට අන්න ඒ විදිහේ ඇත්තටම පරිවර්තනයකට අපි ලක්විය යුතුයි. ඉතින් ඒ පරිවර්තනේ ගොඩක් දෙනෙක්ට බාර ගැනීමට පහසු පරිවර්තනයක් නෙමෙයි. ඉතින් අරමුණේම ඉන්න කට්ටිය වඳුරන පුළුවන් විදිහක් තමයි සාමාන්‍ය බුද්ධිය කියන එකක් නැහැ. අරමුණේම ඉන්නේ. එතකොට අරමුණේ පිට ගියපු ගමන් වැඩේ අවුල් යනවා. ජීවිතේ මොකක් හරි වඩක් බාධාවක් ආපු ගමන් වැඩේ අවුල් යනවා. ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නේ හරින් ඉතුරු ඔක්කොටම උත්තර දෙනවා. අන්න ඒ විදිහේ වෙනසක් අපිට දකින්න පුළුවන් සාමාන්‍ය අරමුණේම හිත තියෙන කට්ටියගේ. අරමුණේ පිට ගියපු ගමන් අංජ බජල් කොට උඩ. ඉතින් සාමාන්‍ය ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් එනකන් භාවනාව හොඳයි. ප්‍රශ්නේ ආපු ගමන් අර කරපු භාවනාවේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. අන්න ඒ විදිහේ දෙයක් අපිට අත්දකින්න පුළුවන්. ඊළඟට අනිත් පැත්තෙන් දැන් යම් කිසි විදිහක දැන් අරමුණේ එළියට යන්න දීපු ගමන් ඒ යන ක්‍රියාවලියට ඉඩ දීපු ගමන් තේරෙනවා සමහර වෙලාවට සිහිය නැහැ. සමහර වෙලාවට ගාත කියන්න ගියාම වෙන ගාතාවක් කියනවා. රතන සූත්‍රය කියන්න ගියාම ගාත පටලෝල වෙන එකක් ඉස්සරහට දාලා කියනවා. ඉතින් මේ අපිටත් වෙන දේවල් අප්පා. ඉතින් ටිකක් කියලා බලනකොට අනිත් කට්ටිය වෙන කෑල්ලක් තමයි කියන්නේ. ඊට පස්සේ ආපහු පොඩ්ඩක් අහගෙන ඉඳලා බලනවා. ආ ඉතින් ආ මේ හරි. ආපහු ඉතින් ට්‍රැක් එකට වැටෙනවා. ඊට පස්සේ බණ අහන්න කියලා වාඩි වෙනවා. බණේ ඉතින් ටිකක් කොළුවට යනවා. ඊටු ටික කොහෙ ගියාද මොන වුණාද දන්නේ නැහැ. ඉතින් මගෙන් නම් අදහස අර ඇහෙන්න ඕනේ ටික තමයි ඇහෙන්නේ. ඊළඟට කියවෙන්න ඕනේ ගාත ටික තමයි කියවෙන්නේ. අන්න ඒ විශ්වාසය අපි තුල දියුණු කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් ඒ විශ්වාසයේ ওই ප්‍රතිපදාව තුලින් දියුණු විය යුතුයි. ඉතින් හිතා ගන්න මේ අමතක වෙන්න ඕනේ ગાත කැලලක් තමයි මේ අමතක වෙලා තියෙන්නේ. ඊළඟට මේ ඇහෙන්න ඕන නැති බණ කැලලක් තමයි ඇහිලා තියෙන්නේ. එහෙම නැත්නම් අනිත් පැත්ත හිතා ගත්තොත් ඇහිය යුතු ටික ඇහිලා තියෙනවා. කියවෙන්න ඕනේ ગાත ටික කියවිලා තියෙනවා. එච්චරයි. ඒ වෙනස බාද ගන්න. ඒ තියෙන தත්ත්වේ වාර ගන්න. එතකොට ඇත්තටම අමතක වීම වැරදීම මේකෙම කොටසක් තමයි. දැන් පහුගිය දවසක ඉතින් මම කියන්නත් ඉතින් හොඳ නැහැ මේ වගේ වණ. ඉතින් දැන් සාමාන්‍යයෙන් ඔය සිවුරු පොරවනකට සාමාන්‍ය ආකාර දෙකකින් පොරවනවා. දැකලා ඇති සාමාන්‍යයෙන් එළියට යනකොට ආරාණ්‍යයෙන් එළියට යනකොට දෙවුර වැහෙන්න පොරවනවා. පිණ්ඩපාතේ යනකොට දෙවුර වැහෙන්න පොරවනවා. ඊළඟට සාමාන්‍ය වන්දනාවකට යන වගේ යනකොට බුද්ධ වන්දනාවට වගේ යනකොට ඒක එක උරේක විශේෂිත ආකාරයකින් එක උරයක් ඇරලා මේ පොරවීමක් සිද්ධ කරනවා. එතකොට ඔහොම ආකාර දෙකකින් පොරවනවා. එතකොට දවසක් වන්දනාවට යන්න කියලා ඇවිල්ලා මේ 10 කුටි ආසන්න තැනක මම ඉතින් සිවුරු පොර පොර ඉන්දියා. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මොකද්ද කට්ටක් යන මොකද්ද කියලා. ඉතින් දැන් කට්ට අයින් කරන එකනේ ඔළුවේ තියෙන්නේ. ඊට පස්සේ දැන් කට්ට අයින් කරන්න ඊට පස්සේ ඒවා මේවා ටිකක් හොයලා උපකරණ ටිකක් අතවලා ඊට පස්සේ ආපහු සිවුරු පොරවලා මේ කට්ට අයින් කරනවා කියලා. දැන් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වැඩිනකොට කොහොමාරි සිවුරු පොරවගෙන දැන් කට්ට අයින් කරන්න ගියා. ඊට පස්සේ හිනා වෙනවා. දැන් මොකද ඊට පස්සේ බලනකොට අර එළියට වඩින විදිහට තමයි සිවුරු පොරවලා තියෙන්නේ. දෙවුර වහලා සිවුරු පොරවලා තියෙනවා. මං කෝ අයියෝ පැටලුණානේ වැරදුණානේ කියලා. එහෙම බෑ. තව ටිකක් ඉඳලා තව ටිකක් ඕක නෝන්ඩි කරලා තමයි කට් නයින් කරන එකට යන්න ඕනි කියලා. අර ටිකක් කරලා හිනා වෙ ඉන්දියා. මෙතෙන් මේ පල්ලේක දඩ ඉන්දියා. ඉතින් ඔහොම දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒක වැරදුණාට දෙයක් නැහැ. වැරදුණ බව දැනගෙන එතන ඉඳලා හදාගෙන යන්න පුළුවන්. දෙවුර පොරව ගත්තට කමන්නේ නැහැ. දැනගන්න ඕනේ ආවන්දනාවට යනකොට දෙවුර පොරවන්න කියාවක් නැහැ. දෙවුර පොරවලා වන්දනාවට යන්නේ නැහැ. පින්දපාත යනකොට තමයි දෙවුර පොරවන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් වැරදි වැරදි හදාගන්න දෙයක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම හදාගෙන ඉස්සරහට යනකොට ඉතින් තේරෙනවා වැරදුනා කියලා දෙයක් නැහැ. එතන ඉඳලා ට්‍රැක් එකට දාගෙන යන්න පුළුවන් නම් එච්චර තමයි වැඩේ. අර පසුතැවීම තමයි අපිව නිවනෙන් දුරස් කරන්න කියලා ඊට දාගන්න. එතකොට හරි.
ඊගාවට අත ඉස්සල තිබ්බන් හිතන්නේ ආරි අන්මියුට් කළා ගන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. මම මේ භාවනාවේදී නිරීක්ෂණය වෙච්ච දේවල් දෙකක් කියන්නයි අදහස. ස්වාමීන් වහන්ස, මම අර මේ මම දැනට ආනාපානයයි සක්මනයි ඒ ඔක්කොම ගොඩක් දවස් කරලා දැන් අර ගල්නයක් වගේ තැනකට ඇවිල්ලා ඉන්නවා. ඒ තැන ඉන්නකොට බාහිර පරිසරය සිතුවිලි ඒ ඔක්කොම තේරෙනවා. එතකොට ඒ එක මේ ගලණය වගේ තැන ශරීරය හරහා එක තැනක හොඳට තේරෙනවා. එතන මම හොඳට ඒක නිරායාසෙන් වෙන දෙයක්. මේ ඔක්කොම නිරායාසයි. එතකොට එතෙන්ට මම ඒක දැනගත්තොත් මට තේරෙනවා යට යම්කිසි පීඩනයක් වගේ දෙයක් තියෙනවා. ඒක මම දුකක් විදියට තමයි, දුක් වේදනාවක් විදියට තමයි දැනෙන්නේ. හැබැයි ඒක දවසේ අවදියෙන් ඉන්න හැම මොහොතකම තියෙන දෙයක්. ඊට පස්සේ තමයි මම දැනට අලුතෙන් මේ නිරීක්ෂණය වෙනවා. මට බොහොම පොඩි සියුම් දෙයක් ශරීරය තුල වෙනවා. හැබැයි එතන මම දකිනවා ඒකත් ඇති වෙනවා නැති වෙනවා. හැබැයි මට ඒකේ මුල මැදාගක් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. බොහොම සියුම්. එතන මට කිසිම පීඩනයක් වේදනාවක් දුක් වේදනාවක් දැනෙන්නේ නැහැ. බොහොම සුළුවට සුඛ වේදනාවක් දැනෙනවා. දැන් පළවෙනි කාරණේදී මට ගොරෝසුවට දැනෙනවා. සාමාන්‍යයෙන් එතෙන්ට මනස තද බල විදියට යොමු වුණොත් ඒක ඒ පීඩනය ගොඩක් වැඩි වෙනවා. ඊට පස්සේ ඒ ගලණය මට ඇති වෙනවා නැති වෙනවා මම හොඳටම දකිනවා. හැබැයි මුල මැද අග කියලා කවදාවත් වෙන් කරගන්න බැරි වුණා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ සිද්ධි දෙකේදීම මට මුළු පරිසරයත් මගේ අනිත් සලායතනය වැඩ කරනවා කියන එකත් මම හොඳටම දන්නවා. ඉතින් මේ නිරීක්ෂණය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්නයි මට අද උවමනා වුණේ. අවවාදයක් දෙනවා නම් යහපත්.
හොඳයි. එතකොට නිරීක්ෂණයක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් විදිහට වෙනුවට. ඉතින් ඒක වටිනවා. මොකද ප්‍රශ්න ගැටලු ටිකෙන් ටික අඩු වෙලා යන්න ඕනේ. නිරීක්ෂණ තමයි ඉතුරු වෙන්නේ. ඉතින් ඔය දැන් ඔය පොඩි දරුවන්ට ඕක ගැන කතා කරනකොටත් පොඩි දරුවෝ හැම වෙලේම එක්තරා විදිහක නිරීක්ෂණයක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලොන්ගේ ප්‍රශ්න ගැටලු ස්වරූපය අඩුයි. ඉතින් අපි ඕමනාවෙන් මේ ගොන් කමෙන්ට් වගේ අහලා ප්‍රශ්නයක් දාගත්තොත් මිසක් ඒ ඇරෙන සාමාන්‍යයෙන් ළමයින්ගේ හැම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ ප්‍රශ්න ගැටළු වෙනුවට ප්‍රකාශ තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඉතින් ඒක සුබ ලකුණක්. ඊට පස්සේ අනිත් පැත්තෙන් දැන් ඔය සාමාන්‍ය අපි ගත්තොත් ඔය සුඛ දුක්ඛ වේදනා අතර යම්කිසි සමබරවීමක් මේ ජීවිතය තියෙනවා. ඒ සමබරතාවේ අපිට කඩන්න බැහැ. එතකොට විට එක සුඛවේදනාවක් ආවොත් ඒකේ අනිත් පැත්තට ගලණයක් තියෙනවා. ඉතින් ඒ විදිහේ දෙපැත්තට දෝලණය වීමක් තියෙනවා. ඉතින් සාමාන්‍ය දැන් ඔය අපි හිතමුකෝ ධ්‍යාන භාවනා වඩන කෙනෙක් වගේ කෙනෙක් අර අර වාඩි වෙලා ඉන්න වෙලාවේ තියෙන සුඛයට ඇලෙනවානේ. එතකොට ඒක ඇලිලා ඒක ලං කරගන්න උත්සාහ කරනවා. ඒක ලං කරගන්න උත්සාහ කරනවා. එතකොට ලං කරගන්න උත්සාහ කිරීම තුළින් අර බැලන්ස් එකේ පොසිටිව් පැත්ත විතරනේ එතකොට මේ හොයන්නේ. නමුත් ටිකෙන් ටික අර නෙගටිව් පැත්ත බැලන්ස් වෙන්න එපැයි. එතකොට උඟ දෙන්නේ එදිනෙදා ජීවිතේදී ගොඩාක් ලොකු වෙහෙසක් මෙතනට එනවා. සාමාන්‍යයෙන් දරුණු විදිහේ වෙහෙසක් ගැළපිලා එනවා. ඒ වෙහෙසට හේතුව මොකද? අන්න අර පොසිටිව් පැත්ත අතනදී ටාගට් කරගෙන ලං කරගන්න උත්සාහ කරනවා. නමුත් නෙගටිව් පැත්ත ගැළපිලා ඒ බැලන්ස් එක හැදිලා එනවා. එතකොට සාමාන්‍ය ජීවිතේ අපි දැකලා තියෙනවා සමහර වෙලාවට ඇස් බෝල රතු වෙලා ඊළඟට මේ මේ කුෂ්ඨ රෝග වගේ දතාන්නට හැදිලා ඊට පස්සේ පිස්සු හැදෙන ගානට හැදිලා ඔන්න ඔය විදිහේ නෙගටිව් පැත්තක් අරකට එක ගැළපිලා එනවා. ඒ විදිහට ඒ සුඛයක් හොයාගෙන ගියාම. නමුත් අපි මේ කරගෙන යන ප්‍රතිපදාවේදී හැම වෙලේම එන දේ බාර ගැනීමක්. එහෙම නැත්නම් අර අර ස්වභාව ධර්මයේ බැලන්ස් එක බාර ගැනීමක්. එතකොට අපි සුඛයක් හොයාගෙන යනවා නෙමෙයි සමහර වෙලාවට සුඛ වේදනාවක් එනවා. සමහර වෙලාවට දුක් වේදනාවක් එනවා. ওই විදිහේ ගලණයක් අපිට දක්නට පුළුවන්. එන්නේ එන දේ බාරගත්තාම ඒක හැම වෙලේම අපි ආයාසකින් ගන්නවට වැඩිය හරිම ස්වභාවික වෙන දෙයක්. ඒ ස්වභාවික වෙන සැපතක් තමයි එතන තියෙන්නේ. ස්වභාවික වෙන පහසුවක් තමයි එතන තියෙන්නේ. අන්න ඒ පහසුව එක්ක ඉන්න ඉන්න ඒ පහසුව එක කල් ගෙවන්න ගෙවන්න තේරෙනවා විතේක මේක දරන්න බැරි ගන්නට වර්ධනය වෙලා එනවා. ගෙදර දොරේ ප්‍රශ්නයක් ඇති වුනහම, කයේ අසනීපයක් ඇති වුනහම, යම්කිසි රෝගයක් ඇති වුනහම ඔන්න දරන්න බැරි ගන්නට වර්ධනය වෙලා එනවා. ආපහු ගිහිල්ලා අර අර මුල් බේස් ලයින් එක මට්ටමට වගේ අඩු වෙලා යනවා. අඩු වෙලා ගිහිල්ලා ඒ පැවැත්ම තියෙනවා. ඊට පස්සේ විතේක සුඛ වේදනාවක් වර්ධනය වෙලා එනවා. ඒක තව ටික වෙලාවකින් කොහොමද වෙනස් වෙන්නේ කියලා ඔන්න විදිහේ දෙපැත්තට හුමාරු වීමක් තමයි තියෙන්නේ. නමුත් මෙන්න මේ අන්ත දෙක ගැනනේ අපි කිව්ව කලින් දවසේ કોઈ කතාවනේ කිව්වේ. එතකොට අන්ත දෙක සුඛ දුක්ඛ වේදනා දෙක අන්ත දෙකක් විදිහට තමයි පෙන්වන්නේ. එතකොට අතරමැද හැම වෙලේම අදුක්කම සුඛ කියන වේදනාවක ඉන්නවා. එතකොට ඒක දවස පුරාවට ගොඩක් වෙලාවට ඉන්නේ එතන තමයි. නමුත් අපි ඒක ගැන කතා කරන්නේ නැහැ. තණ්හා මැහුම්කාරියගේ කතාව තමයි ඒකට හේතුව. මොකද එයා අරක වහනවා. ඒ වෙනුවට පොසිටිව් නෙගටිව් දෙපැත්තට තමයි අපිව අරගෙන යන්නේ. නමුත් ඉන්නකොට ඉන්නකොට තේරෙනවා මේ සුඛ දුක්ඛ දෙකට අමතරව මම දවස පුරාම ඔහේ නිකන් කිසිම දුකක් වේදනාවකුත් නැහැ. ඊළඟට කිසිම විදියක අර විදියට මේ සැපයකුත් නැහැ. ඔහේ ඉන්න ගතියක් එක්කත් ඉන්නවා. අනේ අවදි භාවය අපිට ටිකෙන් ටික ලං වෙලා එනවා. ඉතින් ඒක තුලින් දකින්න දෙයක් කියලා තමයි ඔය සියුම් තත්ත්වේ අපිට අඳුන ගන්න පුළුවන්. අර අර ඒ බේස් ලයින් එක බැනු නැති වුණාට ඒකෙන් පොඩ පොඩ එහෙම එහෙ වෙනකොට අපිට අත්දකින්න පුළුවන්. නමුත් වැඩි හරියක් අපි ඉන්නේ අන්න අර බේස් ලයින් එක ළඟ. එහෙම නැත්නම් අර අදුක්කම සුඛ වේදනාව කියන තැන. එතකොට එතන ඉන්න තාක්කල් ඒක තමයි අර මැද විදිහට අඳුන්නන්නේ. ඒ මැද ලං වෙන්න එතන සෑහෙන අර කියන විදිහට නිවනට ළඟයි. එහෙම නැත්නම් අර අන්ත දෙකෙන් මිදිලා මැද තමයි ඉන්නේ. හැබැයි මැදත් ඇලෙන්නේ නැහැ. මැද ඇලෙන්නේ නැති වෙන්නේ කොහමද? අන්න අර විදිහට දුක එනකොට දුක බාර ගන්නවා, සැප එනකොට සැප බාර ගන්නවා. එහෙම නැතුව දුකත් ඕනේ දුක එපා සැප ඕනේ කිව්වොත් අන්න මැද ඇලීමක් තියෙනවා. නමුත් මේ හුවමාරුවෙන් තමයි මැද නොඇලෙන්නේ. නැත්නම් අපිට මැද පරීක්ෂා කරගන්න විදිහක් නැහැනේ. ඒතොර දුක් එන්න ඕනේ, සැප වේදනාවක් අහම ඒකත් එන්න ඕනේ. ඔන්න ඔය දෙක අතර වෙනස නැති වුණ දවසට මැද නෙවුලුනා කියලා අඳුන ගන්න පුළුවන්. මැද ඇලීමක් වෙන්නේ නැහැ කියලා අඳුන ගන්න පුළුවන් අර හුවමාරුව තුලින්. එතකොට එන්නේ බලන්න එන්නේ හුවමාරුව තුලින් මෙන්න මේ සුඛ වේදනාවක් එනකොට ඒකට තියෙන කැමැත්තත්, ඒ වගේම දුක්ඛ වේදනාවක් එනකොට ඒකට තියෙන අකමැත්තත් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික කොහොමද මගේ තුලින් දුරස් වෙලා යන්නේ කියලා. අන්නේ දුරස් වීම තමයි අන්න අර මැද නොඇලීම කියන කතාව. ඒ දුරස් වීමට සාපේක්ෂව මැද නොඇලෙන තත්ත්වයක් අපි තුල මතුවලා එනවා. ඉතින් ඒ විදිහට උත්සාහ කරන්න කියලා අපි කියමු.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි. මේක ස්වාමීන් වහන්සේ මේ ඇහෙනවා ස්වාමීන් වහන්සේ
කියන්නේ ඇහෙනවා
ස්වාමීන් වහන්සේ නිරීක්ෂණය තමයි මේක පොඩි මේ කියන්නේ මට පොඩක් තෝරගන්න ඕන තැනක් ස්වාමීන් වහන්සේ මේ දැන් භාවනාමි පරයන්කේදී සාමාන්‍යයෙන් අර නින්දට වැටෙන තැන වගේ තමයි ඉන්නේ මම ඒකෙත් අර නින්දට වැටෙන එකේ මුල බලන එක තමයි සාමාන්‍ය මම වැඩිපුරම කන්සන්ට්‍රේට් කරලා ඉන්නේ හැබැයි මුල පේන්නේ නැහැ ඒක පේන්නේ නැහැ කියලා දන්නවා මේක ඇක්සෙප්ට් කරලා ඉන්නේ මම හිතනවා ඒ කවදා හරි දවස් පේන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා ඉතින් අර ඒක චක්‍ර ගානක් ගිහිල්ලා ඊට පස්සේ ටිකක් කියන්නේ නින්දක් අතර වගේ ඉන්න තැනකට එනවා එතකොට දැන් සමහර වෙලාවට සිතුවිලි එනවා සිතුවිලි හැබැයි මට සිතුවිලි වල මුල පේන්නේ නැහැ ඒක ටිකක් මැදදි වගේ තමයි පේන්නේ ඒකත් ස්වාමීන් වහන්සේ දැන් පේන්නේ මට හුඟක් වෙලාවට සිතුවිල්ලක මැදට ගිහාම උඩුකය ටිකක් පැද්දෙන්න කැරකෙන්න වගේ පටන් ගන්නවා එතකොට තමයි මට ඇත්තටම රියලයිස් වෙන්නේ ආ මං සිතුවිල්ලක ඉන්නේ ඒකයි මේ දැන් කැරකෙන්නේ කියන එක ඒ ටික මට තේරුම් ගිහිලා තියෙනවා මෙහෙම වෙනවා සිතුවිල්ල මැද ඉඳෙදි තමයි මම ඒක දකින්නේ කියන එක මේ හැබැයි මට සිතුවිල්ල මුල පේන්නේ නැහැ ඒ කියන්නේ මම ප්‍රමාදී කියන එකත් වැටහෙනවා ඒත් මම ඒ ගැන හිතන්නේ නැහැ දැන් මෙහෙම දැනීමක් තමයි මට තියෙන්නේ කියලා හිතලා ඒකත් අත්හැරලා ඉන්නවා දැන් මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ දැන් මම ඒක අත්හැරලා ඊළඟට එන ඕන එකක් කමන්නේ කියලා ඉන්න එක වඩා සුදුසුද එහෙම නැත්නම් මම සිතුවිල්ල මුල බලන්න වෙනවම කන්සන්ට්‍රේට් කරලා බලන්න ඕනේද කියන එක තමයි මට හිතුනේ මොකද දේශනාවල අහන්න හම් වෙනව අර මුල දකින්නේ නැහැ කියන්නේ ප්‍රමාදී කියන එක කියලා.
හරි මම මේ මොකද
ඒක තමයි සවනස මට හිතුනේ දැන් අර සිතුවිල්ල මුල මට පේන්නේ නැත්තේ මම ප්‍රමාදී නිසා කියන එක දැන් දේශනාවල එක එක තැන්වල කියන්නේ වෙන් ඇහිච්ච නිසා මට හිතුණේ දැන් මම එතකොට ඒකේ මුල බලන්න ඕනේද කියලා මට ඇත්තට මේක දැක්කේ නෑ කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ මට තේරෙනවා දැන් මම අර උඩුකය පැද්දෙනකොට තමයි මම අඳුරගන්න සිතුවිල්ලක ඉන්නේ කියන එක ඒක ඇක්සෙප්ට් කරලා ඉන්න එක ප්‍රශ්නයක් නැහැද නැත්තම් මුල බලන්න ඕනේද කියන එක තමයි මට තාම තෝරගන්න බැරුව ඉන්නේ ස්වාමීන් වහන්සේ
හරි එතකොට මම මෙහෙම ඇහුවා දැන් ඔය යම් කිසි නොපෙනෙන පැත්තක පැත්තකින් තියමුකෝ පේන ටිකක් තියෙනවනේ ඒ පේන ටිකට හේතුනේ මොකක්ද ඒ පේන ශක්තිය ඒ පේන පමණ දියුණු කරගන්න හේතුනේ මොකක්ද
ඒක ස්වාමීන් වහන්සේ සත්‍ය නිසානේ පේන්නේ
ඔයක දැන් මුල පටන් ගන්නකොට ඔහොම පෙවුනේ නැහනේ එතකොට දැන් මෙහෙම පේනවා කියලා කියනවනේ දැන් තාටත් පේන්නේ නැති කොටසකුත් තියෙනවායි කියලා කියනවනේ එතකොට දැන් මුල් දවස්වල පේවු නැති වෙන්නයි දැන් පේන්නයි හේතු කාරණා වුනේ කාලයක් තිස්සේ ඔක හුරු කිරීම නේද
එහෙමයි
එතකොට ඒක තමයි වැඩේ හුරු කරන්න තව තව පේන්න ගනි අපි ඒ කාලයට අපි ඉඩ දෙන්න කැමැත්තක් නැහැනේ ගොඩක් වෙලාවට අපි කාලයට ඉඩ දෙන්න අපිට සාමාන්‍ය හුරු පුරුදු ගතිය තමයි මේ මේ ලේපිට වැඩේ ඉවර කරන්න ඕනේ වහා ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ එහෙම ගතියක් අපි තුල තියෙනවා යම්කිසි ටාගට් එකක් ඉලක්කයක් ගන්නවා නම් ඒක ඉක්මනටම ලං කරගන්න උමනාවක් අපිට තියෙනවා නමුත් අතීත දිහා හැරිලා බැලුවාම තමන් ගත කරපු කාලේ දිහා හැරිලා බැලුවාම තේරෙනවා ආ මෙච්චර මේ ගමනක් ඇවිල්ලා තියෙනවා මෙච්චර මේ දියුණුවක් අත් කරගෙන තියෙනවා නොපෙනීම ඉන්න තත්ත්වේ ඉඳලා දැන් යම්කිසි පමණකට පේන ගතියක් ඇවිල්ලා තියෙනවා ඒ පෙනෙන්න කරපු දේ මොකද්ද කියලා ඇහුවොත් සීය පීටෝන එක තමයි කරේ පසුතැවීම තුලින් ඒ දවසලත් ඉතින් හිතෙන්නේ නැති නිසා මාරයට මුකුත් පේන්නේ අයියෝ කියලා නමුත් ඒ බව දැනගෙන නැවත නැවත කිරීම තුලින් දැන් යම්කිසි පෙනීමක් ඇවිල්ලා තියෙනවා ඒ පෙනීම ප්‍රමාණවත් එතෙන් එහාට තියෙන එක තව ටික දවසකින් අදාළ කාලෙදී ගැලපිලා එයි එහෙම නැතුව අපි අර කල්ලාගෙන මේක බැලුව ඇතිද කියලා බලන්න ගියොත් ඉතින් ගැටලුවක් මතුවෙනවා අනිත් එක ධර්මදේශනාවක් මේ විදිහට පිරිසක් විදිහට සම්බන්ධ වෙලා කතා බහ කරනකොට මේ කියන ටාගට් ගෲප් එක මොකක්ද කියලා බලලා සාමාන්‍යයෙන් බාරගත යුතුයි එතකොට සාමාන්‍යයෙන් බණකට කියනකොට පිරිසකටනේ කියන්නේ ඒතකොට තමුන්ගේ සංසන්දනයක් හදාගෙන එහෙම විශ්වාසයක් දියුණු කරගත යුතුයි. ඒ විශ්වාසය තමන් තුළ දියුණු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව හැමදාම ගුරුවරයා මත, හැමදාම බුදුන් මත පදනම් වෙච්ච දෙයක්නේ. එහෙම දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතේ අර පිරිනුවන් පාන ඔන්න මෙන්න දෙවිදි කට්ටියකින් අහන්න මොකද්ද? මහනෝ මේ උඹලගේ මගේ ගැන අපේක්ෂාවක් තියෙනවා. කවුරුත් මුකුත් කියන්නේ නැහැ. එහෙම තියෙනවායි කියලා කවුරුත් කියන්නේ නැහැ. මටත් එහෙම එකක් නැහැ. මොකද හේතුව මෙතන ඉන්නේ මේ ප්‍රතිපදාව වඩපු පිරිසක් කියලා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ඒ තමුන්ගේ ගමන යනවා. එතකොට වෙන සාස්ෘන් කෙනෙක්ට ඔහොම කියන්න බෑනේ. මොකද හේතුව අන්න අන්ධ භක්තියක් තමයි පෙන්වන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලයයි දෙවියන් වහන්සේ අතර පාරතරයක් පෙන්වනවා. එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලයයි මේ ධර්මයේ අතර පාරතරයක් පෙන්වනවා. බුදුරජාණන් වහන්සේගේ එහෙම එකක් නැහැ. මේ හැමෝටම කරන්න පුළුවන්. තම තමන් තුළම අත්දකින්න පුළුවන් කියන විශ්වාසය තමයි දෙන්න උත්සාහ කරන්නේ. මේ විශ්වාසය දියුණු වෙන අනිතින් බුදුන්ට බිස්නස් නැතුව යනවා. සංගයාට බිස්නස් නැතුව යනවා. සාමාන්‍ය දැන් මෙහෙ එනකොට වුණත් දැන් අපි තමයි අලුතෙන්ම කෙනෙක් ආවා කියලා. අලුතෙන්ම කෙනෙක් අහම මුල් දවස්වල ලොකු සද්දාවකින් ලොකු කැමැත්තකින් තමයි ඉන්නේ. ඉතින් වැඩක් ටිකක් ගන්නන මුල් දවස්වල ගන්න ඕනේ. ඊට පස්සේ මොකට භාවනාව හරියාගෙන එනකොට මොකද වෙන්නේ? කිසි දෙයක් ගණන් ගන්න නැති තත්ත්වයට අර බීරි අලියන්ට වීණා වාදනා කරා වගේ තත්ත්වයකට පත් වෙලා එනවා. ඉතින් තේරුම් ගන්න ඕනේ ආ ඉතින් දැන් අමාරුයි වැඩක් ගන්න කියලා. ඉතින් කට්ටිය අපිව බලන්න තෑගි බෝග අරගෙන එන්න නැති වෙන්නත් හේතුව ඕකයි. ඉතින් මේක කරන්න ගියාට පස්සේ තේරෙනවා මේ වැඩක් නැති දෙයක්. ප්‍රතිපදාව දියුණු වුණාම අර තියෙන විශ්වාසේ ටිකෙන් ටික තමුන් තුළින් දියුණු වෙච්ච දෙයක් බවට පත් වෙලා එනවා. ඉතින් බලන්න එන්න හේතුවක් තියෙන බෑ. හේතුව නැති වුණ ගමන් වැඩක් නැහැ නේ. දැන් බාහුවේ දවසක ඥාති පිරිසක් ආවා. ඥාති පිරිසක් ඇවිල්ලා ඉතින් දැන් නෑ කමෙන් නෑ නා මට. එතකොට දැන් ඔන්න මොකද්ද ඩිග්‍රියක් කළා ගෙදෙට්ට වෙලා ඉන්නවද? දැන් මේ ආණ්ඩුවේ රස්සාවක් ලැබෙනකම් මොකද්ද මේ කොරෝනා ඉඳ අවුරුද්දක් විතර ගෙදර ගියා. මං කිව්වා අයියෝ ගේ වැඩක් නැහැ නේ. ඉතින් ඉගෙන ගත්ත දෙයිනුත් වැඩක් නැහැ නේ. ආණ්ඩුවේ රස්සාවක් එනකම් බලාගෙන ඉන්නවා. ඒ ගෙදර අම්මට තාත්තට ගෝ කන දෙන්න එපා කියලා ගෙදර. මින් හොයාගෙන කන්න කියන්නේ කියලා. ඉතින් කට්ටියගේ මූණ කළු වෙලා ගියා ඉතින්. ඉතින් අර විදිහට ඉගෙනගෙන ගෙදෙට්ට වෙලා බලාගෙන ඉන්න ආණ්ඩුවේ රස්සාවක් ලැබෙනකම්. ආණ්ඩුවේ රස්සාවට ගියා මොකද කියන්නේ? එතකොට අර කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මහට ඇති විනෝද වෙන කියලා ඉන්න නිතින්. ඉතින් අර කරන්න බැරි වැඩවලින් අද කාලේ හැටියට කරන්න බැරි වැඩවලින් එකක් තමයි ওই පායකට ගිහිල්ලා ලියුමක් අස්සම් කරගෙන එන එක. අර මැජික් අරිස්ටයක් බීලවත් කරන්න බෑ. ඉතින් පිස්සු වැඩිලා තමයි නතර වෙන්නේ. ඉතින් මේ වැඩ කරන කට්ටිය ඉන්නවා නම් තරහ වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඉතින් ඒ විදිහට අපේක්ෂාවක්, ඒ විදිහට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ මේ ප්‍රතිපදාව වඩ아가ගෙන යනකොට. දැන් අර කට්ටිය ආවහො එයි කියලා විශ්වාසයක් නැහැ. ඉතින් දැන් කියවු කතාවේ හැටියට. දැන් ආවහො බලන්න ඥාතිය ටික වුණත්. ඉතින් ඔය විදිහ දෙයක් තමයි තියෙන්නේ. එතකොට ටිකෙන් ටිකේ විශ්වාසය තමුන් තුල දියුණු වෙනවා. වෙන කෙනෙක්ට ගැන තියෙන අපේක්ෂාව අඩු වෙලා යනවා. ඒක ඉතින් වැරදීමක් නෙමෙයි, ඒක නිවැරදි ගතියක්. ඉතින් ඒ නිවැරදි ගතිය තව ටික ටික තව තව වැඩි වැඩියෙන් වර්ධනය වෙලා එයි. එතකොට බණක් ඇහුවත් තේරුම් ගන්න පුළුවන් මේ කියන්නේ මොන විදිහේ දෙයක්ද, කොයි විදිහේ කෙනෙක්ටද කියලා කියන්න පුළුවන් වෙයි. ඉතින් අර ඒ විදිහට ශක්තියක් දිනු වුණාම ඇත්තටම මේ ලෝකේ නිකන් අර අපි බණට සම්බන්ධ කරලා කිව්වොත් මේ ලෝකේ අන විනිවිදින තත්ත්වයක් නේ දිනු වෙලා ඉන්නේ. එතකොට මේ සලායතන ලැබු ගෙඩිය ඇතුලේ තමයි ওই සෙල්ලම් ටික ඔක්කොම යන්නේ. ඒකෙන් පිටත පේන්න ගන්නවා මෙතනත්. එතකොට අර ලැබු ගෙඩිය ඇතුලේ කරන සෙල්ලම් ටික ඔක්කොම විහිළුවක් වගේ. මොකද තමුන් තුළ අන්න අර ඒක පිළිබඳ පිටත පිළිබඳ හැඟීමක් දිනු වෙලා එනවා. එතකොට අර ලැබු ගෙඩිය ඇතුලේ සෙල්ලම් කරන කට්ටිය ඕනනම් පොඩ්ඩයි ඉතින් අන්දවන්න, පිස්සු වට්ටවන්න උනත් පුළුවන්. කොහොමද ඉතින් කුත් කරන්න ඕනේ? තේරෙනවනේ මුගේ ඇබ්බැහිය මොකද්ද කියලා. එතකොට පොඩ්ඩක් ළඟට වෙලා නිකන් අර පොඩි එවුන්ට කියනා වගේ නිකන් පිස්සා නම් අතක් වනයි කිය ඉඳියන ටික වෙලාගෙන් අතක් වන නම් වෙන මේක. ඊට පස්සේ පිස්සා නම් ඔලුව වනයි කියා මේකටත් නෙමෙයි කියන්නේ, නිකන් ළඟ කියන්නේ. එතකොට ඔලුව වනනවා ටික වෙලාවක. අන්න අර ලැබු ගෙඩිය ඇතුලේ කොටු වෙලා ඒව අල්ලගෙන පළපදියම් වෙලා ඉන කට්ටිය. නමුත් ඒකෙන් විනිවිදින්න එළියේ පේන්න මොකද වෙන්නේ? අන්න ඒකෙන් පිට දෙයක්, ඒකෙන් පිට විශ්වාසයක් දිනු වෙලා එනවා. ඒක අර බුදුරජාණන් වහන්සේ කියන්නේ යමක් සැපදි කියනවා නම් අන්‍යෝ ආර්යයන් ඒක දුකයි කියනවා. යමක් දුකයි කියනවා නම් අන්‍යෝ ආර්යයන් ඒක සැපයි කියනවා. අනේ වෙනස ගැළපිලා එනවා. ඒක වෙනස ගැළපෙන්නේ තමුන් තුළින්ම. ඔය මත් වෙලා තියෙන වෙනස වගේ වෙනසක් තමයි ගැළපෙන්නේ. ඉතින් ඒක සඳහා තව තව නැවත නැවත කිරීමක් තමයි හිතට නගාගත යුත්තේ. අර විදිහට ගියපු දේවල් පස්සේ ලෝගන යන හේතුවක් නැහැ. එහෙම මෙච්චර කෑල්ලක් පේන්නේ නැහැ නේ කියලා දුක් වෙනව ඕනේ නැහැ. ඒ පෙනෙන පමණ ඇති. ඒ පමණත් එක්ක කියන්නකෝ. ඒ පමණත් එක්ක නැවත නැවත කරන්නකෝ. එතකොට ඉතුරු ටිකත් පෙනෙයි කියලා අපිට කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි බොහොම පිං.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දවසට මෙච්චරයි අපිට ප්‍රශ්න තියෙන්නේ. එහෙමනම් උදේ අපි ඉවර කරන්න පුළුවන්ද?
ඔව් නිවර්ෂ.
එහෙම කරමු. එහෙමනම් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. සියලුම දෙනාට එකතු වෙලා ස්වාමීන් වහන්සේ වන්දනා කරලා වන්දනා කරන්න පුළුවන්.